sadhu. දෙදහස් විසි එක වසරේ අටවෙනි මාසේ පළවෙනිදා විපස්සනා භාවනා වැඩසටහන. ධර්ම දේශනාවක් කොහොමද විපස්සනාවක් වෙන්නේ කියලා කල්පනා කරනවා ඇති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවම විපස්සනාවක්. එන ධර්ම ශ්‍රවණය කරන මොහොතේම විපස්සනාව සිද්ධ වෙන්න ඕන. අන්න එහෙම වෙනකොට අභිමුඛව සත්‍ය අවබෝධ කරගන්නවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ඵල අවබෝධ කරගන්නවා. ධර්ම ශ්‍රවණය කරමින්ම විපස්සනාව සිද්ධ කළොත්, ධර්මය ගැන මෙනෙහි කළොත්, ධර්මයට නැමුණු සිත් තිබුණොත්, දැන් බලන්න තමන් ධර්මකාමී කෙනෙක් හැටියටද ඉන්නේ, එහෙම නැත්නම් පුජ්ජලකාමී කෙනෙක් හැටියටද? ඒ කියන්නේ ධර්ම අවබෝධය කරගන්නා වූ සිහියද තියෙන, නැත්නම් පුජ්ජල ආකල්පයක්ද තමා තුළ පවතින්නේ? පුජ්ජල ආකල්ප තුළ ඉන්න කෙනෙකුට පුජ්ජල දෘෂ්ටි දරාගෙන ඉන්න කෙනෙකුට කවදාවත් ධර්මය දකින්න ලේසි වෙන්නේ නැහැ. ඒ දෘෂ්ටි නිදහස් වෙනකම්, ඒ දෘෂ්ටි නිදහස් වුණු දවසට තමයි ඒ තැනත්තාට තැනැත්තියට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. හොඳයි, ධර්මකාමීව ඉන්න කෙනෙක්, ධර්මයට ලැදිව ඉන්න කෙනෙක්, ධර්මයට සබ්බ රතින් ධම්ම රතී ජිනාති කියනවා වගේ, අර ධර්මයට ඇලුණු සිත් ඇතිව ඉන්න කෙනෙක්. පුජ්‍යලයාට ඇලිලා නෙමෙයි ඉන්නේ, ධර්මයට ඇලිලා ඉන්නේ. ඒක තේරුම් ගන්න හරි ලේසි. තමා තුළ තමන් විනිශ්චයක් පවත්වාගෙන එන අයට හරි ලේසි හිතාගන්න, මේ මම ඉන්නේ පුජ්ජලකාමීව, මේ ඉන්නේ ධර්මකාමීව කියලා අඳුනගන්න ලේසි. එහෙමනම් ධර්ම රතීකින් යුක්ත ඉන්න කෙනෙකුට ධර්මය දකින්න ලේසි. කියන්නේ ජීවිතේ කියන එක වැඩක් නෑ කියලා තේරුණාම තමන්ගේ බලය, ධනය, කුලය, නිලය, මනය, පංචස්කන්ධ, උපාදානස්කන්ධ වැඩක් නෑ කියලා හිතච්ච කෙනා මොන රතියෙන්ද ඉන්නේ? ධර්ම රතියෙන් ඉන්නේ. ඒවයි යම් කිසි ප්‍රයෝජනයක් තියනවායි කියලා හිතන කට්ටිය ඉන්නේ ධර්ම රතියෙන් නෙමේ, අර උපාදානස්කන්ධ රතියෙන් තමයි ඉන්නේ, මමත්වේ රතියෙන් තමයි ඉන්නේ. මට ධනය ඇතේ, මට බලය නිලය ඇතේ කියන රතියෙන් සිහියෙන් තමයි පින්නතුනේ ඉන්නේ. ඒවයි පලක් නැහැ කියලා තේරුම් ගත්තේ නැති අය. ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ මේ ධර්මයේ තියෙන්නේ අතිශයින්ම මේ ජීවිතේ සසර කලකිරුණු අයට මේ ජීවිතයේ ඇති ප්‍රතිඵලයක් නැහැ කියලා වැටහිච්ච අයට, මේකේ ලොකු වටිනාකමක් දකින අයට නෙමෙයි තියෙන්නේ පින්නතුනේ. වටිනාකමක් තියෙනවා කියලා හිතන අයට නෙමෙයි තියෙන්නේ. මේක වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේකෙන් ගැලවෙන්නේ කොහොමද වැඩක් නැති තැනක ඉන්නේ හරියට අර කිඹුල්ලෝ ඉන්න නැත්නම් මහා සාගරයක අතරමං වුණා නැත්නම් ඒ වගේ තැනකදී එයා හැමතිස්සේ මේ සාගරේ ඉන්න බව එයා දැනගත්තත් හැමතිස්සේ මෙයා කල්පනා කරන්නේ මොකද්ද සාගරයක ඉන්නේ දුකක ඉන්නේ මම මේකෙන් ගැලවෙන්නේ කොහොමද ඒකට වෙන්නේ කොහොමද කියලා එහෙම නේද කල්පනා කරන්නේ අන්න ඒ වගේ හැඟීමක් ඇති වෙනවා සසර කලකිරුණු කෙනාට මේ මනුස්ස ආත්මයක් ලැබලා තියෙනවා තමයි මනුස්සෙක් හැටියට අපි ඉන්නවා තමයි ජීවත් වෙනවා තමයි මිල මුදල් තියෙනවා තමයි නමුත් මේකේ මහා දුක් ගොඩක් වට කරගෙන ඉන්න මහා මෝරු වට කරගෙන ඉන්න මහා කිඹුලන් වට කරගෙන ඉන්න භයානක සාගරයක් භයානක වැවක් වගේ තැනක් කියලා කල්පනා කරලා ඒකෙන් එගොඩ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා එගොඩ වෙන්න කොහොමද කියලා කල්පනා කරන අයට බුදුරජාණන් වහන්සේ පහන් තැඹක්සේ ආලෝකය ලබා දෙනවා වෙනතුන් දන්නවනේ අර ආලෝක කුළුණු ඔය මුහුදු පළාත්වල හැම පැත්තම සවි කරලා තියෙන්නේ ඈත ඉන්න දීවරයන්ට ආලෝකය සපයනවා මෙන්න මේ පළාතේ තමයි ගොඩ බිම තියෙන්නේ කියලා මේ ආලෝකය ඔස්සේ නැවත පැමිණීම සඳහා ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ ගොඩක් සොයාගෙන මේ ලෝකය දුක නම් ලෝකෝත්තර භූමියක් සොයාගෙන කේම භූමියක් සොයාගෙන එහි සිට ආලෝකය විසිරෙව්වා ඒකට කියනවා සද්ධර්ම දේශනාවක් කියලා. දෙකොට අපත් මේ මග ගිහිල්ලා ඒ උතුම් නිවීම මා හැඟි පමණින් අපේ හැඟි පමණින් ධර්මයේ පමණින් අවබෝධ කරගෙන ඒ ස්ථානයේ ඉඳගෙන පින්නතුන්ටත් ආලෝකයන් නිකුත් කරනවා. ඒ ආලෝක දිගේ කැමැත්තෝ වඩිත්වා පැමිණෙත්වා. අපිට පුළුවන් අර ආලෝක සංඥාව දෙන්න පමණයි. අරන් එන්න බෑ. එනිසා අපිට දොස් කියන්න එපා. ආලෝකයට පුළුවන් කමක් නැහැ. කෙනෙක්ව මූදේ ඉඳලා අරගෙන එන්න මෙහාට. එයාට පුළුවන්කම තියෙන්නේ ආලෝකයට ඔව් ආලෝක ධාරාවක් නිකුත් කරලා මෙහි තමයි ගොඩබිම තියෙන්නේ කියලා එයාට හඟවනවා හැඟවීමක් කරනවා ඒ හැදෙන්න අපි අරගෙන එන්නේ ඔබේම සිය කැමැත්තෙන් තමයි මේ ගොඩට එන්න උමනා කරන්නේ මොකද්ද ආලෝකය ආලෝකය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි පිළිපදින්න. මේ සම්මා දිට්ඨි කියලා කිව්වහම අපි විභාගවලට ලියපු සම්මා දිට්ඨියෙන් නම් නිවන් දකින්න බෑ. ඒක ලෞකික සම්මා දිට්ඨිනේ කියලා දීලා තියෙන්නේ නේද? ඒක වැඩක් නෑ. අපිට අවශ්‍ය කරන ලෝකෝත්තර සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? යහපත් දැකීම. යහපත් කියන වචනේ තේරුම මොකද්ද? එහෙමනම් ඒ දැක්ම නිසා අපිට යහපතක් සැලසෙන්න ඕන. එහෙමනම් ඒක හරියට තේරුම් කරගන්න ඕන සම්මා දිට්ඨි. මම මේක විශේෂයෙන් පින්නතුන්ට පෙන්වන්න සංකල්පයක් වශයෙන් නිකන් යම්කිසි ආකෘතියක් වශයෙන් මේ හදලා තියෙන්නේ. දැන් බලන්න මේ අට පෙන්වලා තියෙනවා. එක පැත්තක ඉහළ ඉඳලා පල්ලෙහාට ලියාගෙන ආවම හරි අපූර්ව ආකෘතියක් සැකසුණා. මම ධර්මයේ බලන විදිය දැන් මේක පොත්වල ලියලා තියෙන්නේ මේ විදියට නෙමෙයිනේ මෙහෙම දිගටනේ ඔහොම ලියන්නේ මම හිතුවා ඕක ඔහොම නෙමෙයි මෙන්න මෙහෙම දිගට ලියන්න ඕන පල්ලෙහාට පැහැදිලි නේ දැන් පින්නතුන්ට පේනවනේ ලස්සනට එතකොට මම පින්නතුන්ට එක පැත්තක මම කොටු කළා දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි වශයෙන් එක පැත්තක කොටු කරලා තියෙනවා. අනිත් පැත්තේ බලන්න පින්නතුනි විවෘතව තියෙනවා එකම කරුණු 8ක්. මොකක්ද එකම කරුණු 8? සම්මා 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 පනිහිතං චිත්තං. සම්මා කියන වචනයෙන් තමයි දිගටම සඳහන් වෙන්නේ. මොකන්ද මේ සම්මා කියලා කියන්නේ? මේ සම්මා කියලා කියන වචනය එකතු කළොත් ඉදිරියේ තිබෙන වචනය නිෂ්ප්‍රභා වෙනවා. දැන් විමුක්ති කියන වචනේ යෙදුවත් ඒත් එහෙමයි. ඒ නිසා අපිට දැන් උපසර්ග යොදලා පුළුවන් අපිට අනිත් වචනය නැති කරලා දාන්න. ඒ කියන්නේ රස කියන එකට නී කියන උපසර්ගය දුවාම නී රස වුණාම ඒකේ රස නැහැ. ඒ වගේම දික්ටි කියන එකට සම්මා කියන කේ දුනහම මොකද වෙන්නේ? දික්ටි නැහැ. මොනම දික්තියක්වත් නැහැ. ඔක තේරුම් ගන්න වෙනතනේ. මොනම දික්තියක්වත් නෑ. මෙන්න මාර්ගය, මෙන්න ආලෝකය විහිදවන බුදුරජාණන් වහන්සේලා. මොනම දිට්ඨියක්වත් නෑ. එහෙමනම් අපි මොකද ඇති කරගන්න ඕන? ධම්මානු ධම්ම පටිපත්ති පුරන්න ඕන මේ මොහොතේ. එහෙමනම් අපි මොනම දිට්ඨියකවත් බැස නොගත් සත්පුරුෂයෙක් වෙන්න ඕන. දිට්ඨියක බැසගෙන ඉන්නවා නම් එයා සත්පුරුෂයෙක් නෙමෙයි, අසත්පුරුෂයෙක්. ඒක සාධාරණයි. ඒ වචනේ ලොකු ගැඹුරක් තියෙනවා. දිට්ඨියක බැස නොගෙන ඉන්නවා නම් එයා සත්පුරුෂයෙක්. කියන්නේ සද්ධර්මයට පිවිසිච්ච කෙනෙක්, ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙච්ච කෙනෙක් දිට්ඨියක බැසගෙන නැත්තම්. අපිට ධර්මයේ කියන්න පුළුවන්කම තියෙන්නේ දිට්ඨියක බැස නොගන්නා වූ පුජ්‍යලයන්ට පමණයි. දිට්ඨියක බැසගත් කෙනෙකුට ධර්මයේ කියන්න බෑ. එයාත් අන්න කියන්නේ පදපරමය කියලා. පදපරමය. ඒ දිට්ඨිය අයින් කරන්න ලෑස්ති වෙන්නේ නෑ. මේ මිනිස්සයා මේ දිට්ඨිය හැදුනේ කොහොමද කියලා දන්නෙත් නෑ. හැබැයි මේ දිට්ඨිය අල්ලගෙන ඉන්නවා අත්හරින්න කැමති නෑ. මේ උපත්තියෙන් පස්සේ නේද මේ ඔක්කොම දිට්ටි අපේ ඔළුවට ආවේ. එනකොට ගෙනාවෙත් නෑ, යනකොට ගෙනියන්නෙත් නෑ කියන කතාව කිව්වට ඒකට අනුගත වෙලා නෑනේ. ඒ නිසා දිට්ටිගත පුජ්‍යලයකට ධර්මය දේශනා කරන්න බෑ, වැඩකුත් නෑ. එනිසා දිට්ඨිගත නොවන කෙනෙකුටම පමණයි සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන්කම තිබෙන්නේ. එනිසා ඔබ කිසිම දෘෂ්ටියකට මේ මොහොතේම තමන්ගේ ඔළුව හැඩගස්ව ගන්න, මනස හැඩගස්ව ගන්න, දිට්ඨියකින් තොරව වාසය කරන්න. අන්නේ ආධ්‍යාත්මික හැඩගැස්සීම තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. අපේ උදුවේ හිතාගෙන ඉන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා ජාතක කතා ටික බලාගෙන ඇස් දන් දෙනවා, ලේ දන් දෙනවා, කන් දන් දෙනවා, බොඩි එක දන් දෙනවා, ගෙදර තියෙන හට්ටි වලන් දන් දෙනවා. එක එක විදියට හදලා එක එක දේවල් ලැබීම සඳහා එක එක දේවල් දන් දෙනවා. ඒක නෙමෙයි මේ නිවන් දැකීම සඳහා මේ අත්හැරීමක් දන් දීමක් ගැන තමයි මේ කතා කරන්නේ. අවශ්‍යතාව මාරු කරගන්න එක බාහිර එක සම්මුති දෙයක්. ඒකෙන් ඇතිවන චිත්ත ප්‍රසාදය තුළ තමන්ට බොහෝ යහපත සිද්ධ වෙනවා. තමන් දිට්ඨිගත නොවන්න, තවත් වචනයකින් මතක් කළොත් කිසි දෙයක් අල්ලා නොගන්න. කොහෙන්ද අල්ලගන්නේ? මේ අපිට මේ මොළෙන් පුළුවන් එක එක සංඥාවල් අල්ලගන්න. එහෙමනම් කිසිම සංඥාවක් අල්ලගත්ත කෙනෙක් නෙමෙයි සම්මා දිට්ඨික කෙනා. කිසිම වේදනාවක් අල්ලගත්ත කෙනෙක් නෙමෙයි සම්මා දිට්ඨික කෙනා. කිසිම සංකාරයක් අල්ලගත්ත කෙනෙක් නෙමෙයි සම්මා දිට්ඨික කෙනා. ඔක්කොම අතහැරලා දාලා. ඒ කියන්නේ කෙනෙකුත් නැති වෙන මට්ටමට මා අතහැරලා දානවා. අතහරන කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ හැන්දක් දන් දෙන්න කියන වචනේ මම පාවිච්චි කරනවා මේකට. අපි හැමදාම දානේ අරන් යනවා පන්සලට. පන්සලට දන් දීලා අපි අරන් යන බකට් එක එහෙම නැත්නම් හැඳි ටික ආයි අරන් එනවා ගෙදර. මොකද ආයි දන් දෙන්න ඕන කියලා බකට් එක හැඳයි අරන් යනවා. යංගිසි දවසක කල්පනා කළා මෙයා සම්පූර්ණ බකට් ටිකක් එක්කම දන් දෙනවා වගේ වැඩක් මේක. හැඳක් දන් දෙනවා වගේ වැඩක්. මොකද මේ අතහරින පුජ්‍යලේ තියාගන්න උමනාවක් නෑ. පුජ්‍යලයට අතහරිනවා. අන්න ඒකට කියනවා ඉතිරි නැතුව අතහරිනවා කියලා. කියන්නේ ඒකට මොකද්ද කියන්නේ? ඉතිරි නැතුව අතහරිනවා. දැන් බලන්න කොච්චර අතහැරුවත් කොච්චර විදර්ශනා කළත් පුජ්‍යලය ඉතිරුයි නේද? බලන පුජ්‍යලය ඉතුරුයි. ඇහැ හැමදාම ඉතුරු කරගන්නවා. ඇහෙන්නේ බලන්න කොච්චර අනිත්‍යයි කියලා බැලුවත් ඇහැ නිත්‍ය කොට අල්ලගෙන තමයි ඒක බලන්නේ. තේරෙනවද මේ කතන්දරේ? ඇහැ අල්ලගෙන ඉන්නවනම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? නිත්‍යයි කියලා ගතු දෙයක් නෙනේ. තමන් අතට අරගෙන ඉන්නවා නම් ඕන දෙයක් ඒක නිත්‍යයි කියලා තමයි අරන් ඉන්නේ. අත කියන වචනේ මම භාවිතා කරේ හිත. එහෙම නැත්නම් අපේ මනස යම් කිසි දෙයක් ගත්තා නම් ඒ ගත්ත දේ මොකද්ද තියෙන්නේ? නිත්‍යතාවය. අතහැරිය නම් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍යතාවය. එහෙමනම් අතහැරීමට කියන වචනයක් තමයි අනිත්‍ය කියන වචනේ. අපි පංච උපාදානස්කන්ධයේ දුකක් කොට සලකනවා නම් අපි අල්ලන්නේ නැහනේ. පංච උපාදානස්කන්ධයේ දුකක් කොට සැලකුවේ නැති නිසා තමයි පංච උපාදානස්කන්ධය හැමතිස්සෙම අල්ලන්නේ. පැහැදිලිද පින්නතුන්ට? දැන් අපි සර්පයෙක් අල්ලන්නේ නැත්තේ ඇයි? දුකක් කොට සලකන නිසා. ඇල්ලුවොත් දුක් විඳින්න වෙනවා. පහර කන්න වෙන නිසා තමයි සර්පයෙක් අල්ලන්නේ නැත්තේ. ඇයි අපි ගිනි ගොඩක් අල්ලන්නේ නැත්තේ? දුකක් ඇති වෙනවා. මේක ඇල්ලුවොත් දුකක් ඇති වෙනවා කියලා. එතකොට අපි සංගිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වට දුක දුක විදියට ගත්තද? අන්න බලන්න මිනිස්සු අරගෙන නැහැනේ පින්නතනේ. දුක දුක විදියට අරගෙන නැහැ. එහෙමනම් එයා සර්පයෙකුට වගේ බය වෙනවා රූප උපාදානයට. සර්පයෙකුට වගේ බය වෙනවා වේදනා උපාදානයට. සුඛ වේදනාවට දුක් වේදනාවට සියලු වේදනාත්වයට සර්පයෙකුට වගේ බය වෙනවා සංඥාවට. සර්පයෙකුට වගේ බය වෙනවා සංඛාරවල. සර්පයෙකුට වගේ විඥාණයට බය වෙනවා. දැන් ඔබ හිතනවා ඇති මම ලොකු වැඩක් කරමින් දැන් ඉන්නවා, මම මේකෙන් මේ ගැලවෙන්න හාමුදුරුවනේ ට්‍රයි එකක් දෙනවා කියලා කියනවෙන්න පුළුවන්. ඔය ට්‍රයි තියෙන්නේම අර පංච උපාදානස්කන්ධේ ගත්ත තැනින්ද නැද්ද කියලා තේරුම් ගන්නකෝ පින්නතුන්. ඒ ට්‍රයි එක තියෙන තැනම පංච උපාදානස්කන්ධේ නැද්ද? අන්න ඒකයි ධර්මයේ හරියට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. තේරුම් ගත්තේ නැති වුණොත් මනස හරිමගේ යන්නේ නැහැ. අර ආලෝක සංඥාව කොහෙන්ද මේක එන්නේ කියලා අපි බලන්න ඕන. පටලවා ගත්තොත් වැරදි ගියේ. නිසා මේ ආලෝකය කොයි පැත්තෙන්ද වැටෙන්නේ? ඒකට කියනවා විමසුන් නුවණ, විපස්සනා ඥානය තියෙන්න ඕන. මේ ලෝකේ හැම සංවර්ධනයක්ම දියුණුවක්ම ඇති වෙලා තියෙන්නේ පරේෂණයෙන්, විද්‍යාවෙන්. ඒකට මේ ආධ්‍යාත්මිකව මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තේ බුදුවරු පරේෂණයෙන්, විද්‍යාවෙන්. අපිට මේ මග කියා දීමේ ලේසිය තියෙනවා. බුදුවරු මග හොයාගෙන තනියෙන් ගියපු ගමන අපට මග කියා දෙනවා. ගමන යන්නයි තියෙන්නේ. ජීවිතේ කලකිරිච්ච කෙනෙක් යනවා මේ ගමන. ජීවිතේ තාමත් උජාරුවෙන් හිතාගෙන ඉන්න කෙනා මැරුණත් මැරිච්ච පෙට්ටියට උඩින් ගෞරව සම්මාන ලැබෙනවට බලාපොරොත්තු වෙන උදවිය මේ නිවන් දකින්නේ නැහැ. ඔයත්තොත් එහෙමද? දවසක් මට කිව්වා මේ එක්තරා රාජ්‍ය සේවකෙක්, අපි මලාම අපේ පෙට්ටිය උඩින් ජාතික කොඩිය දානවා කිව්වා. මංගව ඉතින් ජාතික පොඩිය නෙමෙයි, ඉතින් ලෝකෙම පොඩි දැම්මත් මොකටද කොල්ලෝ මලට පස්සේ පෙට්ටිය උඩ කියලා. ඒ නිසා ජීවිතේ පෙරගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලා මම කිව්වා. මනුස්සයට ඇති කරලා තියෙනවා අර ඒ වගේ මොකද්ද සංකල්පයක්, ඒව ඊළඟට අභිමාන. ඒ වගේ අර පටු දුර්වල මනසවල් තියෙන අයට නිවන් දකින්න බෑ. ප්‍රඥාහීනතාවය නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හරිම ප්‍රඥාව දුර්වලයි මිනිස්යාගේ. මේසු අහන්න පුරුදු කරලා තියෙනවා, හිතන්න පුරුදු කරලා නෑ. පොඩි කාලේ වුණත් දෙමව්පියෝ වුණත් කියලා දුන්නේ පුතේ කියන දේ අහපන්, මං ඕක වෙනස් කරගත්තා, පුතේ කියන දේ විමසපන්. දැන් ඒ වගේම තමන්ගේ කන්ට්‍රෝල් එකට ගන්නෝ හැමෝම. හිතුවක්කාර වෙන්න එපා. ඒ කියන්නේ අපි කියන දේවල් අහන්න ඕන. මං කල්පනා කරා මේ උදවිය කියන දේ ඇහුවොත් එහෙම ඒ උදවිය ගන්නටම තමයි අපිටත් වැටෙන්නේ වෙන්නේ. ඒක නම් හරියන වැඩක් නෙමෙයි. ඊට පස්සේ ඒක අපි හදාගත්තා. හිතුව ආකාරය නෙවැරදි නම් හිතුවක්කාර වුණත් ඒක හොඳයි. හිතුව ආකාරය වැරදි නම් ඒ වුණොත් ඒ හිතුවක්කාරකම හොඳ නැහැ. අන්න එතෙන්ට තමන්ට නුවණ තියෙන්න ඕන. එනිසා අර අමු අමුවෙන් ලෝකයා ලබා දෙන දේවල් ගත්තේ නැති හින්දා අද අපි මෙතන ඉන්නෝ පින්නතුනි. මම දවසක් ඔය 100 කෙනෙකුටත් ගිහිල්ලා කිව්වා 100ල කියන දේවල් අපි අහුවා නම් 100ල වගේම තමයි ඉන්න වෙන්නේ කියලා. 100 කියනවා ඒක නම් ඇත්තලු. මම කිව්වා ඒක තමයි අපි ඒ කාලේ 100ල කියන දේවල් අහුවේ නැත්තේ කියලා. කෙනාට තේරෙන මට්ටමනේ. ඒ නිසා ඔබ ඔබට ආවේනික දෙයක් ප්‍රත්‍යක්ෂ කොට නැගී සිටින්න ඉගෙන ගන්න පුරුදු වෙන්න. තේරුණා නේද? ඉගෙන ගන්න පුරුදු වෙන්න ප්‍රත්‍යක්ෂ කොට. අපිට හැකියාව තියෙන්න ඕන පිනතුනි දැක්මින් දැක්ම දකින්න. ගන්න අපි ඇති කර ගන්න ඕන දැක්මෙන් දැක්ම දකින්න ඕන. දැන් තමන් දකින්නෝනේ මේ මොහොත. ඒ දැක්මත් තව දැක්මකින් දකින්න ඕන. පැහැදිලි නේද? ඒ දැක්මත් තව දැක්මකින් දකින්න ඕන. අපි මේ අරගෙන තියෙන්නේ Complete Freedom කියන පොතෙහි මුල පිටුව. ඒ කියන්නේ මේ කවරේ. ඒකන මම යොදාගත් නිර්මාණය තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් මේ නිවන් දකින විදිය. මුලින්ම අපිට දකින්න තියෙන ලෝක බෝලේ. ඉතින් මේ ලෝකය හරියට දකින අයත් අඩුයි. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලම දකිනවා. ඒකට කියනවා ජීවිත අවබෝධය. ජීවිතය කියන්නේ කුමක්ද කියලා දකිනවා. ඊට පස්සේ ජීවිතය කුමක්ද කියලා දකින කෙනාවයි ජීවිතයයි දකින්න තව හැකි. ඒ කියන්නේ දෙවෙනි ඇස. දැන් බලන්න මේ කෑස් දෙකකින් බලාගෙන සිටිනවා. ඊළඟ ඇස් දෙකෙන් ඒ දේත් ග්‍රහණය කර ගන්නවා. ලෝකේ දකින්නවා, ලෝකේ දකින්න කෙනත් දකින්නවා, ඒ දකින්න කෙනාවත් දකින්නවා මේ තුන්වෙනි ඇසෙන්. හතරවෙනි ඇසෙන් අර තුන්වෙනි ඇසත් ආවරණය කරපු ඒ චක්‍රයත්, ඒ රවුමත්, ඒ ලෝකයත් එයා දකිනවා. අභිධර්මයේ කියලා දෙන විදියට මේක වට තුනක්, චක්‍ර තුනක් තියෙනවා. තිපරි වට්ටම කියන ආකාරයට ක්ලේශ වට, ඒ කම්ම වට, විපාක වට වශයෙන් තියෙන ඒ වට තුනක් තියෙනවා. ඊළඟට වෙන තුනේ මේ හතරවෙනි දැක්මත් පස්වෙනි දැක්මේ ඉඳන් දකින්න පුළුවන්. පස්වෙනි දැක්මත් ආවරණය කළා. හයවෙනි දැක්මේ ඉඳන් දකින්න පුළුවන්. තව ඔබට මේක පිළිබිඹු වෙන කාරණේකුත් තියෙනවා. මුලින්ම මේ දැක්ම සහ ඇස් දෙක හොඳට ලොකුවට තියෙනවා. ඉහළට 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 යන්න කුඩා වෙනවා. ඒ කියන්නේ අපගේ දෘෂ්ටිය හැමින් 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 අපි දෘෂ්ටියෙන් ඈත් වෙනවා. දිට්ඨිගත ස්වභාවයල් වලින් ඈත් වෙනවා. එක හතක් තියෙනවා පින්නතුනේ. අර නෙළුම් මල් හතක් උඩ ගියා කියන වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වගේ මේ දැක්ම හතක් තියෙනවා. හත් වෙනි එකට ගියාම අන්න අවසානයේ සිවුම් වෙලා ගිහිල්ලා එතනින් එහාට ඇහැක් නෑ. ඊට පස්සේ තියෙන විශ්වීය දැක්ම, විශ්වීය ඇස. එහෙමනම් උතුම් ආර්ය ශ්‍රාවකයෝ මහරහතන් වහන්සේලා මේ ලෝකය දකින්නේ විශ්වීය ඇසකින්. ඉතින් ඔබටත් එන්න පුළුවන්ද එතෙන්ට? මේ ආලෝකයේ විහිදෙව්ව එන්න. අර පුජ්‍යලයාගේ නාමික පුජ්‍යලයාගේ ඇසින් නෙමෙයි, ජොසපින් ඇසලින් කරෝලිස්ගේ ඇසින් නෙමෙයි මේ දකින්නේ. කාගෙන්ද, කාගේ ඇසින්ද දකින්නේ? විශ්වීය ඇසින් දකින්න. බලන්න ඔබ, ඔබ විනිශ්චය කරලා ඔබ බලන්න. තාම කරෝලිස් නේද බලන්නේ මෙතන? එහෙමනම් ඔබට වෙනස් වෙන්න ඔන්න මාවත. පුජ්‍යලේ දාගෙන මේක කන්ට්‍රෝල් කර කර ඉන්නව නෙමෙයි. තේරෙනවද? මේක පෙන්වන්නේ එහෙම මේ පුජ්‍යලයාගේ වැරවීරියෙන් දත් මිටි කාගෙන මෙම කන්ට්‍රෝල් එකක් දාගෙන ඉන්න එකයි. මම හරි සෑහලුවෙන් ඉන්නව වින්නතුන්ට පේනවා ඇති. මම මොකක්ද කන්ට්‍රෝල් එකක ඉන්න කෙනෙක් නෙමෙයි. කොන්ට්‍රෝල් එකක ඉන්නව නම් එම් දොත් නිටි කාගෙන බින්වත් මේ කියලා පටපට ගාලා බණ කියන්න ඕන. මම ඒවන කියන්නේ ඒකට හේතුව මට එහෙම කොන්ට්‍රෝල් එකක් දාගෙන නැහැ මම. මම හරි සෑල්ලුයි. මම නැගිටලා යන්නේ දොත් නැගිටලා යන්නත් පුළුවන්. බණ කියනකොට බණ කියන්නත් පුළුවන්. මම හරි සෑල්ලුයි. ධර්මය කියන්නත් එහෙම, ජීවත් වෙන්නත් එහෙම. එහෙම කොන්ට්‍රෝල් එකක් දාගෙන නෙමෙයි මේ අවබෝධය ඇති කරගන්න කන්නම්. අර මම කියන පුජ්‍යලයා ඉන්නකම්ම තමයි බලනකොට අපි මේ පාලනයන් වලට හසු වෙලා තියෙන්නේ. තේරුණා නේද? අපි පාලනයට අනිත් අයව හසු කරනෝ, තමන් පාලනයකට හසු වෙනවා. තමන් පාලනයකට හසු වෙනවා, අනිත් අය හසු කරනවා. මමත්වය කියලා කියන්නේ ඉගිල යනකම්ම, දුර වෙලා යනකම්ම පහර දිය යුතු සතුරෙක්. මන් දන්නේ මට නම් එහෙම හිතුණා ඒ කාලේ. මේකව මෙතනින් එළවනකන් නම් මට නිදහසක් නෑ කියලා මම ඇත්ත වශයෙන්ම මේ කළගුණ සලගෙන කෙනෙකුට, උණු වෙන හිතක් තියෙන කෙනෙකුට නම් මමත්වයේ එළවන්න බෑ. මමත්වයේ එළවීම හරියට අම්මා තාත්තා එළවනවට වඩා බරපතල සිද්ධිය. දැන් අම්මා තාත්තා එළවනකොට ලෝකෙනු නිඳා කරනවා, තමන්ගේ හෘද සාක්ෂියන් නිඳා කරනවානේ. මොකද හැදුවා, ඇඩුවා, කන්න බොන්න දුන්නා, උඹ උතෙන්ට ගෙනාව කියලා නේ කියන්නේ නේ. අම්මා තාත්තා එළවනකොට එහෙම කියනවා. ඒත් මමත්වයත් මොකද කියන්නේ? මමත්වයත් කියනවා ඔයව හැදුවේ, වැඩුවේ, කන්න බොන්න දෙන්න ඔක්කොම දුන්නේ, ඔය ඉන්ද්‍රියන් දුන්නේ, මේ ආත්මය දුන්නේ, ඔක්කොම දුන්නේ මම. ඇයි තෝමා වෙලවන්නේ කියලා අහනවා. මමත්වය නෙවෙයිද දුන්නේ ඒවා? මමත්වය තමයි ඒව දුන්නේ ඔක්කොම. ඒකට උණු වෙන හිතක් තිබුණොත් එහෙම මමත්වය එලව ගන්න පුළුවන්ද? බෑ බෑ බෑ. එහෙම උණු වෙන හිතක් නැහැ, විද්‍යාත්මක හිතක් තියෙනවා. හැබැයි බැලුව බැල්මට අපිට දුන්නා වගේ පේනවා. මටත් ඇවිල්ලා කිව්වා මාර්යා, ඇයි ඔබ මාව එළවන්න හදන්නේ? මමනේ මේ උඹට ඔක්කොම දීලා තියෙන්නේ මමනේ. මං ගිහුවා මං ඔබේ කපටිකම් වලට ගොඩාක් අහු වෙලා තියෙනවා. ඔබ හැමදාම මට තියෙනවා කියලා පෙන්නනවා විතරයි නෑ, මම රවට්ටනවා. තේරෙනා නේද? රවට්ටනවා. ආරේ කහාමුදුර කෙනෙක් කිව්වා වගේ පන්සලට ගියාම උන්වහන්සේ කියනවා ඔබ වහන්සේ මේ වහන්සේගේ පන්සල කියලා හිතාගෙන ඉන්නකෝ කියලා කිව්වා. මං ගෝ හාමුදුරනේ හිතාගෙන ඉන්න එක හරි අමාරු වෙනවා, ඒ නිසා ලියලා දෙන්න කියලා. හාමුදුරු දුවනවා සිවුර කරේ තියාගෙන බුඩු බුඩු ගන්න. හිතාගෙන ඉන්න හරි අමාරුයි ලීල දෙන්න. එතකොට බෑ. අයිති ඒ වගේ තමයි මාරයා. මාරයා මාරේ කිව්ව හරි ඔන්නඹ දුන්නා. ඔක්කොම දුන්නා. තේරුණා නේද? ඔක්කොම දීලා තියෙනවා. නුඹ රැවට්ටුව විතරයි. මට කියලා පංචස්කන්ධයක් කියලා තියෙනවා කියලා පෙන්නනවා. රැවට්ටීමක් නෙමේද? ඈ මට ඉඩමක් තියෙනවා කියලා පෙන්නනවා. රැවට්ටීමක් නෙමේද? ඡායා මාත්‍රික රවට්ටනවා. මට මහත්යෙක් ඉන්නවා කියලා පෙන්නනවා. රැවට්ටීමක් නෙමේද? ඒ කොහෙද යන පංචස්කන්ධයක් ගෙනල්ලා මේ මහත්යෙක් වෙනවා. රැවට්ටීමක් නෙමේද? රැවට්ටීමක්. මේ මගේ උඹේ නෝන කියලා පෙන්නනවා. රැවට්ටීමක්. මායාකාරී ධර්ම කියන්නේ ඒවට. සම්මුතියෝක කරගන්න හිතෙන් මේ විදිහට නිදහස් වෙන සම්මුතියට බොහොම ලස්සනට ධර්ම ඉෂ්ට කරගන්න. මේක මේ වෛර කරන්න කවුරුත් එක්ක ගැටෙන්න යදාගන්න එහෙම එපා. සම්මුති ධර්ම එක්ක බොහොම දයාවෙන් ජීවත් වෙන්න. ගැටෙන්න කියන ධර්මයක් නෙමෙයි මේක. මේක හරියට විද්‍යාවත් තේරුම් කරගන්න ධර්මයක්. අපේ මේ සිතුවිල්ලක් අයින් කරගන්න දරන උත්සාහයක්, චේතනාවක්. සිතුවිල්ලකට වඩා එකට ගොඩක් වටින්නේ චේතනාවක්. මොකද්ද චේතනාව? මම වෙමි, මගේ ආත්මය වෙමි, මේ මම වෙමි කියන චේතනාව. චේතනාව මොන වගේද? චේතනාව අයිතියක් වගේ. දැන් අපිට ඉඩමක අයිතිය තියෙන්නේ කොහෙන්ද? චේතනාවේ. තමන්ගේ කියලා ස්වාමි භාර්යාවරු අයිතිය තියෙන්නේ කොහොමද? ඒ චේතනාවකින්. කාන්තාව කෝටි ගානක් ඉද්දි එක කාන්තාවක් භාර්යාවක් කියලා චේතනාවක් හදා ගන්නවා. පිරිමි කෝටි ගානක් ඉද්දි එක පිරිමි මගේ ස්වාමි පුරුෂයා කියලා චේතනාවක් හදා ගන්නවා. ඉඩම් කෝටි ගානක් මේ ලෝකෙ දීද්දි එක ඉඩම මේ 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 කොටස මේ මේ හතර මායිම මේක මගේ ඉඩම. මොකද්ද මේ චේතනාවක්? අර අනන්තව තියෙන ඕනතරම් මහ පොළොවේ ඒව එකක්වත් චේතනාවෙන් මගේ නෙමේ. ඒක තමයි දිට්ටි. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ මේක අනුන්ගේ කියලා හිතන්නද? අනුන්ගේ කියලා හිතුවහම වැරදීනේ. එතකොට අනුන් කියලා කියන්නේ මම වගේ කෙනෙක් නේ. එතකොට ඒගොල්ලන්ට මේක අයිතිද? නැහැනේ. අනුන්ගේ නෙමෙයි මේක. කාටද අයිති? අයිතිකාරයෙක් නැති ලෝකයෙන් අයිතිකාරයෙක් හැදිච්ච එක විතරයි මෙතන තියෙන්නේ. එතකොට අපිට අනුන්ගේ කියලා හිතන්න බෑ. නැවතත් මේක අත්හැරෙන්න ඕන. අයිතිකාරයෙක් ඉන්න තැනටද නැති තැනටද? නැති තැනට. අත්හැරෙන්න ඕන අයිතිකාරයෙක් නැති තැනට. තේරුණා නේද? අයිතිකාරයෙක් නොවන තැනටයි දන් දෙන්න ඕන. අයිතිකාරයෙක් ඉන්න තැනට නෙමෙයි. උපාදානයක් වෙන තැනට නෙමෙයි දන් දෙන්න ඕන, උපාදානයක් නැති තැනට. බලන්න තමන්ගේ මොලේ කොච්චර වැඩ කරන්න ඕනද මේක තේරුම් ගන්න. ඉතින් සාධාරණයි නේද? අපි ඒ කාලේ අර මං කිව්වේ මේක මොලේ මදි ඇති කියලා හිතලා මං ඔළුවෙන් හිටගෙනත් මේවා කල්පනා කළා කියන එක දැන් හිතන්න පුළුවන් නේ. ඇත්ත කතාවක් බොරු එකක් නෙමෙයි. ඇත්තටම මට හිතුණා, මට තේරෙන්නේ නැහැ සමහර කරුණු මොලේට ලේ බහිනවා මදි ඇති කියලා හැමදාම උදේට පුරුදුන ඔළුවෙන් හිටගෙන ඉන්න. ඒකත් මං හිතන්නේ උපකාරක වෙන්නේ නැති කියලා මං හිතනවා. ඔය ඇත්ත ඉතින් ඔළුවෙන් හිටගෙන ඉන්න යන්න එපා, බෙල්ල කඩා ගන්න වෙයි. ඒ කාලේ ඉතින් අපිට ඉතින් තරුණ කාලේ හැකි නිසා මේ පුළුවන් ඔළුව තියලා අර යෝග ව්‍යායාම කරනවා වගේ බිත්ති එකට කනවල තියලා ඔළුවෙන් හිටගෙන ඉන්න පුළුවන් ටික වෙලාවක් නෑරි 10ක් විතර. ඇස් දෙක රතු වෙන්න මොලේට ලේ බහිනකම්. ඇත්තටම හිතුණා මේක තේරුම් ගන්න බැරි වෙනකොට කතරගම දෙහියන්ට වගේ මටත් මූණු හයක් ඔළු හයක් තිබ්බනම් මේක තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙන් අදහස් වෙන්නේ ඔළු හයක් මූණු හයක් කියන එකෙන් ඒ වගේ ප්‍රමාණයකට එක්ක ඥානය තිබුණා, දැක්ම තිබුණා, එහෙම නැත්නම් කුසලතාව තිබුණා. අන්න ඒකට තමයි ඒ කියන්නේ. ඔය එක එක නිර්මාණ මේක තේරෙන්නෙත් ඒ ප්‍රමාණයට ඔළුව වැඩුණට පස්සේ, නුවණ වැඩුණට පස්සේ, මොලේ ශෛල විවෘත වුණාට පස්සේ තමයි වෙනුතුනේ. මොකද මේ නිවන් දකින්නේ මිනිසත් භවයේ තිබෙන මේ සම්මර්ෂණ ඥානය නැමැති මේ මහා මොලේ නිසා. ඒ විමසුම් ඥානය සහිත ඒ මහා මොලේ නිසා තමයි මේ ජීවිත අවබෝධය සිද්ධ වෙන්නේ. නැත්නම් ඉතින් තිස්සන් සතුන්ටත් මේක අවබෝධ වෙන්න පුළුවන් නේ. මේක දුක් නිවන මාර්ගයක්. එහෙම නැත්නම් දෘෂ්ටිගත වීමක් නෙමෙයි. ආකාරයකට හැඩ ගැසීමක් නෙමෙයි. දැන් මම දවසක් එක මහත්මයෙක් කිව්වා, ස්වාමීන් වහන්සේ බුද්ධ ආගමේ හැටියට හරියට සියල්ල අතහැරියාම අපි හරියට පාරේ ඇවිදගෙන යන බල්ලෙක් වගේ වෙන්න ඕන කිව්වා. ඉතින් මට අහන්න දෙන්නේ එහෙනම් බල්ල නිවන් දැකලාද කියලා. මොකද මෙයා වගේ වෙන්න යන ඔයා කෙලිම බල්ලනේ. එතකොට බල්ල නිවන් දැකලාද? බල්ල නිවන් දැකලා නැහැ. මං කිව්වා හරි, දැන් ඔය බාගේ බල්ලෙක් වගේ ඉන්න මිනිස්සු ඉන්නවනේ. මං කිව්වා ඔයගොල්ලෝ ළඟ ධර්මයේ තියනවද? ඊට පස්සේ කියනවා නෑලු. මේ බලනකොට ඒක ඇතුළේ තිබිලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි, මේ හාමුදුරුවන්ට තියෙන ඉදිසියාව. හාමුදුරුවෝ වාහනේ යනවා, මේ සැප සම්පත් විඳින අය, ලොකු වාහන පාවිච්චි කරන අය කියලා තියෙන ඉරිසියාව. ඔය මිනිස්සු බුදුහාමුදුරු හිටියත් නිවන් දකින්නේ නැහැ. ඇයි හේතුව? බුදුහාමුදුරු මේ නූතනේ මේ අද හිටියෝ, ඔබ නිකමට හිතලා බලන්න බුදුහාමුදුරු කොහොමද ඉන්න ඇද්ද කියලා. පාරවල් වහනවා බුදුහාමුදුරු වඩිනකොට. තේරෙන්නේ පාරවල් වහලා બ્લોක් කරලා මේව කරලා දෙන්නේ රාජනායකයෙකුට වඩා හපං. රටකට ගියත් අඩුම තරමේ දලයිලාම වහන්සේ ගන්න පුළුවන්. යනකොට ඉන්දියාවේ පාරවල් ඔක්කොම වහනවා. ඒ ගෞරවත්වයට, ආරක්ෂාවට, ඒ සියලු දෙයට. එතකොට ਸਰුවඥ ධාතු වැඩමෙව වෙලාවේ බලන්න පුළුවන්. දුන්නු ආරක්ෂාව, තිබුණු පොලිම, ඒ ਸਰුවඥ ධාතු. ਸਰුවඥන් වහන්සේ ඇත්තට හිටියන මිනිස්සු දවස් දෙකමාර තුනේ පොලිමේ හිටියලු නිකන් වැඳගෙන යන්න. එතකොට ඇත්තට බුදුහාමුදුරුවෝ ඇර හිටියේ නම් එනම් කියයි මිනිස්සු කියයි, ආපු ගොහේ නික්ලේශිද අර හෙලිකොප්ටරේ යන්නේ, අර අර රජ මහින්ද රාජපක්ෂගේ අර වෙඩි නොදින වාහනේ යන්නේ. ඈ එහෙම බය නැත්තම් අර එළිය පහලේ එන්න අපේ ගෙවල් ඉස්සරහට අපි ඉන්දියාව ආපාරයි යන්න. ඒ නිසා මේ ඕඩ මිනිස්සුන්ට ඒක තේරුම් කරලා දෙන්න බෑ. ඒ බාහිර වස්තු වලට අගයක් දීපු මිනිස්සු හරි මෝඩයි. ඒ මිනිස්සු ඒ කතන්දර හදන්නේ ඒ මිනිස්සු මේ බාහිර වස්තු වලට තියෙන කෑදරකම නිසා. තේරුණා නේද? බාහිර වස්තු වලට අගයක් දීලා භික්ෂූන් වහන්සේලාට හරි කාට හරි ඒ ගරහන්නේ ඒ මිනිස්සු ඒ බාහිර වස්තු වලට කෑදර නිසා. එහෙම නැද්ද? එහෙම හිතෙන්නේ නැද්ද? ඒක එහෙම තමයි. මේ යකඩ කෑලි, මේ වාහන කෑලි, මේ රටේ මිනිස්සුන්ට ඇයි මේ නිකන් හරි අගේ? මේ රටේ 100%ක් බදු ගහලා මේකේ අගයක් හදලා තියෙනවා. නමුත් අපි ওই සෞදි අරාබි රටවල් වලට ගියාම, ඇමරිකාව වගේ රටවල් වලට ගියාම බයිසිකලයක් තරම්, නිකන් පුඩ් බයිසිකලයක් තරම් වාහනයක් ගණන් ගන්නේ නෑ. ඇමරිකාවේ හිඟන්නුන්ට ඩබල් කැප් තියෙනවා. තේරෙනා නේද? ඒක පළාතක් ඉන්න හිඟන ගම්මානයක් තියෙනවා. රජේ මේ ෆන්ඩ් එකෙන් ජීවත් වෙන්නේ. මම කල්පනා කරනවා මේ ගම්මානේ ඔක්කොම පෙන්නනවා, නොමිලේ දත් සුද්ධ කරනවා, නොමිලේ මිනිස්සුගේ කොණ්ඩ කපනවා, ඒ මේ කරනවා, සර්විස් කරනවා. මම ඔක්කොටම හොඳ ඩබල් කැප් රතවලින් එන්නේ හිඟන්නෝ. ඒ රටේ හිඟන්නෝ. සත පහකට වටින් නැති දේවල් වලට මේ අගයන් ලබා දීලා. ඒ නිසා මෝඩ මිනිස්සු වෙන්න හොඳ නෑ. ඥානාන්විත මිනිස්සු වෙන්න ඕන. යකඩ කෑලි වලින්, ඇති නැති දේවල් වලින්, ඉඩකඩම් වලින් ලෝභය ඇතේ නැතේ අච්චරේ මෙච්චරේ කියලා ගණන් හදන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ මිනිස්සෙකුට නැහැයි කියලා හිතාගෙන ඉන්නේ දෘෂ්ටියක, තියෙනවයි කියලා හිතාගෙන ඉන්නේ දෘෂ්ටියක. මට නැහැයි කියලා හිතාගෙන ඉන්නේ ලෝභකම නිසා නැහැයි කියලා හිතනවා, තියෙනවයි කියලා හිතනවා ඒත් ලෝභකම නිසා තියෙනවයි කියලා. මට තියෙනවයි කියලා හිතනවා. නැහැයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ටත් මේ ලෝකේ කිසි දෙයක්ම නැහැ. තියෙනවයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ටත් කිසි දෙයක්ම නැහැ පිටුතුනි. දැන් තියෙනවයි කියලා හිතාගෙන ඉන්න අයට තියෙනවද? තියෙනව අවුරුදු 100කට මෙහා සංකල්පය. අවුරුදු 100කට මෙහා සංකල්පේ තියෙනවා. මගේ ඉඩම, මගේ ගේදර, මගේ මහත්මයා, මගේ දරුවෝ, පුත්තාමත්තේ ධනම්මත්ති ති බාලෝ විහඤ්ඤති. මට ධනෙ ඇතේ, මත්ති කියලා කියන්නේ අත්ති කියන වචනේ. මට ධනෙ ඇතේ, බලය ඇතේ කියලා හිතන් ඉන්නවා. එච්චරයි. සිහිනේ විතරයි. එහෙනම් භෞතිකවාදීත්වයකින් ගරහන්න එක, හිතන එක, ඒක මහා මෝඩකමක ලක්ෂණය. මනුස්සයෙකුට අවශ්‍යතා ඇතිව තියෙන්නත් පුළුවන්, නැතිව තියෙන්නත් පුළුවන්. හැබැයි ඥානය තියෙනවා නම් ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්, ඇති වුණත් නැති වුණත්. දැන් සමහර කෙනෙකුට ඕනේ කියන දේ සමහර කෙනෙකුට එපා. දැන් මට ඕන දේවල් තියෙනවා, මට ඕන නැති දේවල් තියෙනවා. එතකොට මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටේට ධර්ම සේවාවක් කරන හැටේට මට ඕන දේවල් විතරක් මම ගන්නවා. දැන් මං ගොවියෙක් වුණා නම් මං ගන්න එහෙනම් ගොවි උපකරණ. තේරෙනා නේද? පැවිද්දෙක් උවමනා වුණාම ඔන්න බණ කියන බෆල් එකක් ඕන කරනවා, මේ ප්‍රදර්ශන කරන ටීවී එකක් උවමනා කරනවා, මේ වගේ උපකරණයක් උවමනා කරනවා, සජීවීව ලබා දෙන්න ඕනේ කියලා හිතනවා, මේ වගේ දුරගතනයක් ඕන කරනවා. එක එක වෘත්තීන් අනුව එක එක අවස්ථා අනුව අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා ඒ සේවාවත් එක්ක, මෙහෙවරත් එක්ක ඒ මනුස්සයට ඒක ගොඩ නැගෙන ප්‍රමාණය අනුව. දැන් අපිට මේ සෙනග ඉන්න නිසා මේ ප්‍රමාණය ධර්මශාලාව ප්‍රමාණවත්. හැබැයි අපිට මීට වඩා 5000 ආව අපිට ඇත්තටම මදි වෙනවා. අන්න එතකොට ඉබේම ලෝකෙ හැදෙනවා. ඒක සැකසෙනවා. ඊට පස්සේ 5000කට ඉන්න පුළුවන් ප්‍රමාණය අර පැත්තේ හැරි වෙන්න පුළුවන්. කොහේ හරි ඔන්න හැදෙනවා මිනිස්සුන්ට ධර්මය අහන්න දකින්න. ඒසාර හීන දීන සංකල්පවල කිසි කෙනෙක් ඉන්න ඕනේ නැහැ. අප්‍රමාදීව මේ ධර්මයේ දැක අවසන් කරන්න ඕන පින්තුනේ. ඒකට හේතුව මරණය කියන එක පැමිණෙන්න වයස බලපාන්නේ, දින බලපාන්නේ, දවස කියන්න බෑ. අවසානයේ මම මාර්යාගෙන් ගැලවෙන්නත් මම උපකාර කරගත්ත දෙයක් තමයි පින්තුන්ට හැමදාම මතක් කරන. මාර්යාගෙන් මම ඇහුවා හරියටම කියන්න මැරෙන දවස කියලා. මාරය කියනවා උඹ තරුණයි දැම්ම දකින්න ඕනේ නැහැ කියලා. ඔය ඇත්තන්ටත් කියනවාද? දැම්ම ඕනේ නැහැ, තා වයස තියෙනවා, තා අවුරුදු 5000 දැක්කොත් ඇති. මැරෙන්න කලින් දැන් සමහර අය මේ අර උත්තාන කර්මේ තියලා තියෙනවා මැරෙන්න කලින් දැක්කොත් ඇති හාමුදුරුවනේ කියලා. එහෙම දාන්න එපා, එහෙම හිතන්න එපා. මටත් එහෙම හිතන්න තිබුණා. මටත් කිව්වා ඕ දැම්ම දකින්න ඕනේ අවුරුදු 80ක් 90ක් ගියාම එහෙමින් දකින්න පුළුවන්. ඔබ දැන් තරුණයි, හොඳට කාල බීලා එන්ජොයි කරලා රටවල් වලට ගිහලා දායකයෝ උදව් කරයි අන්තෝසෙන් ඉන්න පුළුවන් කියලා. මං හැමෝම දැන් මේ මම දකින්න ඩෙන්ගු හැදිලා මැරෙනවා, සර්පයෝ දෂ්ට කරලා මැරෙනවා, ඇක්සිඩන්ට් වලින් මැරෙනවා නෝ. කො මාරේ හරියටම කියන්න මට. මට එතකොට මට ප්ලෑන් කරගන්න පුළුවන් මැරෙන දවස හරියට කියන්න. මාරය කියනවා බෑ. මාරය කියලා ඉන්නේ තමන්ගේ හෘද සාක්ෂියක් එක්තරා විදියක. ඒ මනෝභාවයක් එතන එන්නේ. ඒ කියන්නේ ලෝකේ ඇලෙන පැත්තට ඇදගෙන යන්න. දැන් ඔබේම හිත කියන්නේ යමක් දිහා බැලලා පැහැදෙන්නේ අපැහැදෙන්නේ. අන්නේ ඒ මාර ලක්ෂණය තමයි ඒ. එක එක දේවල් එක එක වෙලාවට එක එක ආකල්ප ගන්නෙ. තේරුණා නේද? ඒ මාර ලක්ෂණය. ඒ වගේ එකක් තමයි මෙතන අපේ අර සිත ඇදගෙන යෑම සඳහා එන පොඩි චිත්ත ස්වභාවයක් ඒක. ක්ලේශ මාර කියලා කියන්නේ ඒකට. එයා ඇවිල්ලා කතා කරනවා. ඒ කියන්නේ යෝජනාවක් මනසට දෙනවා. ඒ කියන්නේ අයිඩියා එකක් දෙනවා. එච්චරයි. ඒක තමයි ගතන්දරේ. ඔය ඇත්තන්ට එහෙම නැද්ද ඇවිල්ලා? අනේ අද ගම්මැලි යන්න බෑ වැඩසටහනට. ධර්මයන් බෑ ඔය පස්සේ දකින්න. අද කේක් එකක් හදන් කනවා. පස්සේ ධර්ම විමර්ශනය කරනවා. ඉස්සෙල්ලා මේක කාලින්දු අපි කල්පනා කරේ ගන්න මේ කෑම බංගුවක් දුන්නා මම මේක කන්න දාවේ මම මේ ධර්මය හොයන්නනේ ආයි මේක කාල වැඩක් තියෙනවා කියලා කල්පනා කරා. හොඳ රසවත් කෑම වේලක් ඔබේ අතට දීලා ධර්ම කරුණක් මෙනෙහි කරන්න දුන්නොත් ඉස්සෙල්ලා කෑම කාලා ධර්මය මෙනෙහි කරනවද නැත්නම් ධර්මය මෙනෙහි කරලා තේරුම් අරන් කෑම කනවද? හරි කෙනා නම් ධර්මය මෙනෙහි කරලා ඉවරකම මම මේක කන්නේ කියලා හරි ධර්මය මෙනෙහි කරලා එවන් දකිනවා. ඔබ දකලා ඇති එක්තරා යුගයක අර රහත් භූමියට පත් වෙච්ච උතුමයෝ ටිකක් කරපු වැඩපිළිවෙල දකින්නම බෑ. උත්සාහ කරනවා නිවන් දකින්නම බෑ. යැත්තන හරි අමාරු වුණා, අපහසු වුණා. අවසානයේ තීරණය කළා ඒ පිරිස ලොකු ගල් කන්දක් උඩට ඉනිමගකින් නැග්ගා. ඉනිමගකින් නැගලා අපිට මේ ධර්මය අවබෝධ වෙනතුරු අපි මේ ගල් කන්දෙන් පල්ලයට බහින්නේ නැහැ කියලා අර ගල් කන්ද මත ඉඳගෙන බවුන් නඩුවා. බවුන් නඩුවා කියන්නේ ඔයම කාජ්ජක තියාගෙන හුස්ම උඩට පල්ලයට අල්ලල්ල හිටියේ නෑ. මේක හේව්වා දර්ශනේ. ඔය හුස්ම අල්ලල්ල හිටියයි කියලා නිවන් දකින්නවා. ඉතින් ඒක නිසා උන්වහන්සේලා රහත් භූමියටපත් වුණා. ඒකට හේතුව රාත්‍රී සීතල හුළඟ, දවල්ට එන රස්නය, කන්න නෑ, දවසින් දවස වැහැරෙනවා, මනසේ වීරය ඇති කරපු එක්තරා උපාය මාර්ගයක් ඕක. ඔය ඇත්තන්ට උනත් ඒ උපාය මාර්ග ඔය ඇත්තම සකස ගන්න ඕන. අපිට කියන්න බෑනේ. අපි නම් එහෙම කළා. අපි හක්කට ලී කෑලි දාගෙන වීරය කළා. කළුගල් උඩ දහවල් ගිනි ගහන අවුවේ වාඩි වෙලා අපේ නිදිමත නැති කරගෙන ධර්මය මෙනෙහි කළා. රාත්‍රී නැගිටලා මධ්‍යම රාත්‍රී ධර්මය අසමින් ගැඹුරු ධර්ම කරුණු මෙනෙහි කළා. මම මේක අවබෝධ කරගන්නවා හැරෙන්න වෙන කිසිම පිළියමක් නැත කියලා අදහසකින් එක හෙලා කටයුතු කළා. ඒ නිසා තමයි අපි ඒ ජයග්‍රහණය ලබන්නේ. මම හැමදාම මතක් කරනවා දහම්සොඬ රජ කෙනෙක් තමයි නිවන් දකින්නේ. ඒ කියන්නේ ඔබට සිද්ධ වෙනවා දහම්සොඬ රජුරු වෙන්න. ඒ කියන්නේ රජකම අත්හැරලා එනවා කියන්නේ ගෙවල් දොරවල් ඔක්කොම අත්හැරලා යන එක. එයාගේ රජකම තමයි ඒක. දැන් ඔයගේ ප්‍රමාණයට ඔබේ ලෝකේ ඔබ රජුරුනේ. එහෙනම් දහම්සොඬ රජුරු වගේ ඔබේ ලෝකේ රජකම ඔබට අත්හැරලා යන සිද්ධ වෙනවා. ඔබේ ලෝකේ ඔබ රජකම අත්හැරලා ගිහිල්ලා සීලු දෙනා අතහැර දාලා හරි අමාරුයි. ඥාති පිරිවර කඩා ගන්න හරි අමාරුයි. ඉරක් ඇඳලා කිව්වා මේ ඉරෙන් මෙහා පැත්තට આવොත් හිස ගසා දානවා කියලා. ඊට පස්සේ ආවේ නැහැ කියනෝනේ නේද? එහෙමයි රජුරු බේරුනේ. එතකොට අපි වුණත් හරි මේ බැඳීම් ඇති කරගන්න ඒව බෑ. නිදහසේ යන ගමනක් දහම් පදයක් දන්නවද දහම් පදයක් දන්නවද කියලා අහා යනවා. ආවා යකෙක් තමයි කිව්වේ මන් දන්නව බණ පදේ කියලා. ඒ කියන්නේ වෙනතුනේ අපි හිතාගෙන ඉන්න තරමේ මහා ලොකු තැනකින් නොවෙන්න පුළුවන් සද්ධර්මය ඇහෙන්නේ. අපි මේ සමාජයේ නිකන් විකාර මිනිස්සෙක් පිස්සෙක් කියලා හංවඩු ගහච්ච තැනකින් වෙන්න පුළුවන් ධර්මය ඇහෙන්නේ. මතක තියාගන්න. තේරුණා නේද? මම මගේ ජීවිතයේ මගේ සමාජ අධ්‍යයනයේදී මං ඔය වයසක මිනිස්සුන්ගෙන් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම හිඟන්නන්ගෙන් යාචකයන්ගෙන් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. නොකරන්න ඕන දේවල් මං ගිහිල්ලා හිඟන්නගේ ඉස්සල්ලා වාඩි වෙනවා. මේ මිනිහ කරපු දේවල් නම් ජීවිතේට මං කරන්න හොඳ නෑ කියලා තමයි දැන් පටන් ගන්න මෙයාගේ ජීවිතය විමසන්න. මොකද මේ යකා මෙතෙන්ට වැටුනේ ඒ නිසානේ. මේ දේවල් මේ මිනිස්සයා කරනකොට බලනකොට පුජ්‍යලිය විශ්වාස කළා. ඔන්න ඕම තමයි වෙලා තියෙන්නේ. එක එක පුජ්‍යලිය විශ්වාස කරන්න ගිහිල්ලා එතකොට නොමිනා ක්‍රියාවන් වල මේ මිනිස්සයාව යෙදිලා, සූදුවේ යෙදිලා, බේබදුකමේ යෙදිලා, ඒ වගේ දේවල් කරනවා. එදා වේල ගැන විතරක් හිතලා, කන්න විතරක් තිබුණොත් ඇති කියලා හිතලා, ඒ වගේම මිනිසුන්ට අවඩදායි දේවල් යම් යම් දේවලුත් කරලා ආදී පාපතර ක්‍රියාවන් මේ මිනිස්සු ඒ මිනිස්සු ළඟ තියෙනවා. ඒක නිසා තමයි මිනිස්සු එතෙන්ට වැටලා ඉන්නේ. ඒත් ජීවිතේ ගති යුතු දේවල් තියෙනවා. මෙන්න මේවයින් වැළකී යුතුයි කියන එක අපිට ගන්න පුළුවන්. දැන් මේ අනිකුත් වචන වලින් ඇති කරන්න පෙනු තුනේ වීරය, සම්මර්ෂණයට අවශ්‍ය කරන උපකාරය, සසර පිළිබඳව බය දක්නා බව ඇති කරනවා. ආයි ධර්ම කරුණ පෙන්වනවා. ඒ කියන්නේ යන්න ඕන මාර්ගයට නාස්ලනුව හරවලා පොඩ්ඩක් කෙවිටෙන් දෙකක් තලන්නත් ඕනේ. නිකන් පාරට කරත්තේ හැරෙව්වට ගවය යන්නේ නැහැ. තේරුණා නේද? දැන් ඔය ඇත්ත කියලා හිතුවකෝ මේ මාර්ගේ යන ගවය ටික. එතකොට මම මෙහෙම පාරට හරවලා තියෙනවා. කට්ටිය යන්නේ ඔය ඉන්නවා. ඉතින් දෙන්න ඕන. කසපාරක් දෙන්න ඕන. සමහර මිනිස්සු එක එක රිදුම් දෙනවා. දැන් ඒක මිනිස්සෙක් ඉන්න ඌ නැට්ට හපනවා අරගෙන. නැට්ට හැපුවම අරගෙන දැන් කරත්ත කාර්යය කරන වැඩ. එහෙනම් වලිගේ මිරි කරනවා. දුවනවා. එතකොට දුවනවා. ඒ විවිධ කිටි කවනවා. ඒක කිටි ගැහුවම තරක දුවනවා. එක එක සත්තුන්ගේ වැඩ ගන්න විදි තියෙනවා. ඈ දරුණු නාස්ලනුවක් දාලා තියෙනවා කියන දේ අහන්න ඇති හින්දා. ඒකට හැරෙනවා. සමහර අය බොහොම හිලෑ විදියට ගමන යනවා. ඉතින් අපි ධර්මයේ දකින්න කියලා සමහර අයට මෙතෙන්ට ආපු වැදගත් උදවියට සම්භාවනීය අයට ඉතින් අපි ලොකු වටිනාකමකින් ලොකු ප්‍රෙෂර් එකක් දීලා ධර්මයේ කියලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා. අනේ ඇත්ත ධර්මයේ නෙමෙයි ගත්තේ ප්‍රෙෂර් එක. ප්‍රෙෂර් එක අරගෙන මොකද කරේ? අර මමත්වයට අදින පැත්ත වැඩිනේ. ඒගොල්ලොන්ට අතහරින්න කිව්වාම ඉස්සෙල්ලම අතහැරියේ ධර්මය. ධර්මය අතහැරලා දැම්මා. ධර්මය අතහැරලා දැම්මා. තමන්ගේ නොහැකියාවට වෙන පිළියම් හොයන්න පටන් ගත්තා. එසා තමන්ගේ නොහැකියා ගුරුවරයෙක් දෙන අභියෝග ටික සියල්ල ජය අරගෙන ගන්න දෙයක් නැත්නම් එතනින් එහාට ගියාට කමක් නැහැ. දැන් මම ලබා දෙන සියලු අභියෝග පින්නතුන්ට හැකියනම් සඵල කරලා ඉවර වෙලා යන්න. මෙතන අභියෝග රාශියක් තිබියදී ඔබ ඇයි වෙන කෙනෙක් හොයන්නේ? අන්න ඒකයි මගේ තර්කය. මම එහෙමයි කරේ. මම යම් ගුරුවරයෙක් ළඟට ගියා නම් එයා ළඟ තියෙන ඔක්කොම අභියෝග ටිකට බලනවා, මූණ දීලා බලනවා, තේරුම් අරන් බලනවා. එතන අභියෝගය ජය ගන්න දෙයක් නැහැ කියලා දැන්නොත් තමයි තව කෙනෙක් කියුවේ. පැහැදිලි නේද? අන්න එහෙමයි කරේ. එහෙම නැතුව අපිට අභියෝග තියෙද්දි අභියෝග ජය ගන්න බැරි නිසා අපිට ලේසි තැන් කියලා හොය හොයා යන එක යනකොට පින්නතුනේ හරියට අපි සිරි රත්නපුරා පැත්තෙන් යනවා මේ සිරිපාදේ ගිහිල්ලා මහගිරි දම්මගේ සරවැඩි කියලා කවුරු හරි කියනවා මේ මේ මේක හරි සරවැඩි, ඒක හරි අමාරුයි, මේ හැටන් පැත්තෙන් හරි ලේසි කියලා. කෙටි ඒකේ තියෙන කිලෝමීටර් පොඩි ගානයි තියෙන්නේ පැත්තෙන් ලේසි කිව්වා මේ මිනිස්සේ ආයි මහගිරිත මේ මේකෙන් පල්ලෙහාට බහැලා ආයි රවුමෙන් ගිහිල්ලා වාහනේ ආයි නැගින්න ගියොත් එහෙම හැටන් පැත්තේ එයා අර අනිත් අයට වඩා දහස් ගුණයක වෙහෙසකට පත් වෙනවා අපරාධේ. එතකොට යංගිසි ගමනක් ආවනම් ඒ ගමන නොනවත්වාම ඉස්සරහට ආරද්ධ වීරයෙන් යුක්තව සම්මර්ෂණ ඥානයෙන් යුක්තව ඉදිරියට යන්න ඕනේ. කොච්චර දුර යන්න ඕනද අපි? අපිට මෙන්න මේවා තියෙනවද කියලා බලන්න ඕන පින්නතුනි. මොනවද තියෙනවද කියලා බලන්න ඕන. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කැඩෙන්නේ නැති, අපහැදෙන්නේ නැති, ඒ කියන්නේ ස්ථාවර පැහැදීමක් ඇති වෙලා තියෙනවද? අන්න එහෙම එකක් පිටන්නේ ධර්මයේ දැක්කොත් විතරයි. නැත්තම් එහෙම පැහැදීමක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ හරි මොනවා හරි කතන්දරයක් කියලා බුදුහාමුදුරු වැරදි කියලා ඉගෙනුවාම ඒකට අපහැදෙනවා. මට කියන්න ඕක ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ලෝකේ තියෙන ඕන වැරද්ද. කවුරු හරි කියන්නකො බුදුහාමුදුරු බුදු වෙන්න කලින් යුද්ධ කළා මිනි මරලා තියෙනවා දහස් ගාණක් කියලා කියන්නකො. මං කියන්නේ ඕකේ කියලා. ඈ බුදුහාමුදුරුන්ට ඊට වැඩි දෙයක් බුදු වෙලා ඉදි මොනවා හරි කළා කියලා කියන්නකො. බුදුහාමුදුරු හොරකම් කළා කියන්නකො. බුදුහාමුදුරු ගෙවල් බින්ද කියන්නකො. බුදුහාමුදුරු අනේක ප්‍රකාර දේවල් කරා කියන්නකො. බුදුහාමුදුරු කළා නම් ඒක මොකක් හරි යහපතකට ඒක කරන්න ඇති. මොකද හේතුව අපේ උන්වහන්සේලාගේ රිද්මය, ඒ රිදම් එක යන ඒ රේන්ජ් එක දන්නවා. ඒ නිසා ඒ පැහැදීම අවබෝධය තුළින් පැහැදීම නිසා, යථා අවබෝධය තුළින් පැහැදීම නිසා ඒක කවදාවත් කැඩෙන්නේ නැහැ. ඒ වුණාට පින්නතුනි මේ ලෝකේ තියෙන පිළිම ටික ඔක්කොම කඩලා දැම්මත් කවුරු හරි කෙනෙක් මං හිතන්නේ එයා බුදුහාමුදුරුවෝ විනාශ කරා කියලා. බුදුහාමුදුරුවෝ පිළිමක නැහැ කියලා මම දකිනවා. බුදුරජාණන් වහන්සේ අප්පටිමයි, අප්පටිම බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් හඳුන්වලා දුන්නේ. ඔබත් අප්පටිම වෙන්න ඕන. දැන් ඔබ අප්පටිමයිද පටිමයිද? පංචස්කන්ධේ මම වෙමි කියලා අරගෙන තියෙනවා නම් එයා පටිම ප්‍රතිමාවක්. බුදු කෙනෙක් අප්පටිමයි. බුදු කෙනෙකුගේ පින්තූරයක් ගහන්න, පිළිරුවක් හදන්න පුළුවන් දක්ෂ කෙනෙක් නැහැ. මේ සංකේතයක් අපි තියාගෙන ඉන්නවා. ඒ සංකේතයට චාලිත්‍රානුකූලව උපහාර දක්වන සම්මුති ධර්ම. ඒ සම්මුති ධර්ම තියෙන්න ඕන. දැන් සරියුත් හාමුදුරුව මොනතරම් රහත් භාවයට පත් වුණායි කියලා මේ අස්සජි හාමුදුරුව ඉන්න පැත්තට කකුල් දෙක දාලා නිදාගන්නයි කියනවනේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ මේ පංචස්කන්ධනේ තියෙන්නේ ඒ ගුරුවරයා කියලා කෙනෙක් නැහැ, ඒක වචනේ විතරයි, එතන එතන නැතිනවා කියලා කකුල් දෙක කොහේ තිබුණක් කවන්නේ කියලා හිතන්න තිබ්බනේ. නෑ නෑ, ඒ ගෞරවේ කල්පනා කරලා ඒ උත්තමිය එහෙම කළා. ඒ උත්තමිය එහෙම කළා. ඒ පැත්තට කකුල් දෙක දාලා නැහැ සැතපෙන්නේ. බුදුහාමුදුරන්ගේ කුටිය පැත්තට කකුල් දෙක දාලා සැතපෙන්නේ මහරහතන් වහන්සේලා. අපිත් මේ සිල් ගන්න අම්මලා හැම ඒ චාලිත්‍ර තියෙන විහාර මළුව පැත්තට කකුල් දෙක දාලා සත මේ නිදා ගන්න නැන්නේ, සතපෙන්නේ නැන්නේ. රාත්‍රියේදී සිත් සමාදන් වෙලා හිටපහුව එඳ එළි වෙනකන් හරි ඉන්න අම්මලා එහෙම කරන්නේ. එතකොට හරි වැඩක් වෙන්නේ. දැන් එක පැත්තක විහාරය, අනිත් පැත්තේ බුහුමලුව, අනිත් පැත්තේ චෛත්‍ය. කකුල් දෙක උඩ තියාගෙන තමයි. ඊට සමහර අම්මලා ඉන්නවා රුවන්වැලි සෑයේ තියෙනවද කියලා බලේ පැත්තට දාන්නේ නැහැ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පැත්තට කකුල් දෙක දාන්නේ නැහැ කියලා කල්පනා කරනවා. ඉතින් ඒක පැත්තක රුවන්වැලි සෑය, අනිත් පැත්තේ කිරි විහාරය, අනිත් පැත්තේ කැලණි විහාරය, අනිත් පැත්තේ බෙල්ලම්විල රහන්සල. මේ වුණොත් එහෙම හරි ප්‍රශ්නයක් උත් වෙනව නේද? එතකොට ළඟම තියෙන ස්ථානෙට තමයි අපි ගරු කරන්නේ. ඒ ආකාරයෙන් අපි කල්පනා කරනකොට අපි කරන්නේ ළඟම ළඟම තියෙන ස්ථානෙට තමයි එහෙම උනොත් ගරු කරන්න සිද්ධ වෙන්නේ. ධර්මයේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් අපිට තියෙන්න ඕන. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ පිළිබඳව ඔබට තියෙනවද අවිච්ඡ ප්‍රසාදයක්? අන්න එයා තමයි ධර්මයේ දැක්ක කෙනා කියලා කියන්නේ. ධර්මයේ දැකලා නැත්නම් ඇතුලේ බොරුවට කියනවා මට කුකුස් නෑ, මට මුකුත් නෑ, මට මුකුත් නෑ කියලා කියනවා. මේ ඇතුළ ගිනි ගන්නවා මිනිස්සුන්ගේ. එහෙම නෙමේ, ඇතුළතින්ම යථා අවබෝධයෙන්ම ධර්මය පිළිබඳව කිසිම තැනක සැකයක් ප්‍රශ්නයක් නැතුව පිවිතුරුව පැහැදිලිව හරියට අර නෙල් දිය කැටේට තියෙන වතුර තියෙන එක ලිම් පතුල ලස්සනට පේනවා වගේ ධර්මය පේනවා පැහැදිලි. ඕනම ධර්ම කාරණයක් අතර ධර්ම විනය ගලපලා, ඒ කියන්නේ ධර්මය යථාර්ථවාදීව ගලපලා කල්පනා කරලා මට මේ ධර්ම කරුණ විද්‍යාමාන දෙයක්, මේක අවිද්‍යාසහගත දෙයක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ඕන පොතක තිබුණා. ඒකට හේතුව අවබෝධයේ තියෙන නිසා. හරි දේ වැරදි විදියට ලියලා තිබ්බත්, වැරදි දේ හරි විදියට කිව්වත්, හරි දේ හරි විදියට තේරුම් ගන්න පුළුවන්, වැරදි දේ වැරදි විදියට තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා ඕන තරම් අය බොරු කියනවා. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා එහෙම කියන්න වාල දේවල් පිළිගන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කියලාත් මිනිස්සු තමන්ගේ වාසියට හදාගන්න තැන් ඕන තරම් තියෙන. ඒ නිසා කිව්ව දේවල් පිළිගන්න මට්ටමේ හිටියොත් එන්නේ ඕගොල්ලෝ සදා අනාතයි. හොඳ විමසුන් බුද්ධියෙන් ඉන්න ඕන, කියන දේවල්ක ගැටෙන්න යන්න ඕනත් නෑ. තමන්ට දෙයක් ගන්නකොට ඇතුළට තමන් හොඳට ඒක විමසලා 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 හරියට ඒක දහස් වාරයකින් පිරිසුදු කරගන්න ඕන. හරියට අපි වතුර බොන්නේ පිරිසුදු කළා. අපි ඒවට ෆිල්ටර්ස් හයි කරනවානේ. ඒක ඒකෙන් බොන්නේ දැන් අපි බැර ලෝහ වර්ගේනවා, කෙමිකල්ස් එනවා නේද? සබන් දිහෙලා එනවා ඔක්කොම නැති කරන දැන් ෆිල්ටර් සයිකල් දෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන්. මොකද හේතුව අපිරිසුදු වෙලා. වතුර වගේම මිනිස්සුන්ගේ මේ සංකල්ප ධර්මත් අපිරිසුදු වෙලා. තේරුණාද වෙනුතුනේ? දැන් මේ පරිසරයේ දූෂණය වෙනකොට මට හිතෙනවා ඒහා සමානව මිනිස්සු දූෂණය වෙනවා කියලා. මිනිස්සුන්ගේ වචන දූෂණය වෙනවා. එතකොට හරියට අර නිකන් මඩ වතුර ටැප් එකක් ඇරියා වගේ තමයි මේ ටීවී එක ඔන් කළාම. දැන් ඒකෙන් ගන්න ඕන කොහොමද? ෆිල්ටර් කරලා ගන්න ඕන. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. තමන් ෆිල්ටරයක් දාගන්න. තමන්ගේ ෆිල්ටරේ කොහෙද තියෙන්නේ? මේ තියෙන ඔළු ගෙඩිය. මේක තමයි ෆිල්ටරේ අපිට තියෙන. තේරුණා නේද? මේ ඔළු ගෙඩිය තමයි අපිට තියෙන ෆිල්ටරේ. මේක හොඳට වැඩ කරන්න ඕන. මේක පාවිතාවට ගන්න ඕන. ධර්මයේ පිළිබඳව ඔබට අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවද? බොරුවට කියයි ඔව් ඔව් මට නම් තියෙනවා කියලා. නැත්තම් නෑ කියන්න ඕන. ඔව් නම් ඔව් කියන්න ඕන. තේරුණාද? නැත්තම් නෑ කියන්න ඕන. ඔව් නම් ඔව් කියන්න ඕන. මොනම ධර්මයක් ප්‍රශ්නයකවත් ගැටලුවක් නැති වෙන්න ඕන. නිර්වාණය පිළිබඳව ඔබට ගැටලු නැද්ද? මාර්ගඵල පිළිබඳව ඔබට ගැටලු නැද්ද? මේ භවයේ පෙර භවයේ පුනර්භවයේ පිළිබඳව ගැටලු නැද්ද? ස්වාමීන් වහන්සේලාගෙන් අහන ස්වාමීන් වහන්සේ ගන්ධබ්බ අවස්ථාවක් තියෙනවද නැද්ද? සමහර අය කියනවා නැහැ. සමහර අය කියනවා තියෙනවා. සමහර අයට කියනවා පොතේ හැටියට නැහැ. මේතර පුනර්භවයක් තියෙනවා. ගද්දම්ප අවස්ථාවක් නැහැ. එන්නතන විකාරනේ නිකං වචන වල පැටලි පැටලි අර්ග පිළිගන්නවා මේක පිළිගන්නවා අර්ග ප්‍රතික්ෂේප කරලා මේක පිළිගන්නවා මේක ප්‍රතික්ෂේප කරලා ඒක පිළිගන්නවා නිකං වචනනේ. ඔය වගේ අපබ්‍රංශ වලට තමයි ජීවිතේ වැය කරන්න එපා. කිසි කෙනෙක් එනිසා ඔබ ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය ඇති කරගත්තනම් බුදුහාමුදුරු කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය ඇති කරගත්තනම් සංඝයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය මොකද ආර්ය මහා සංඝ රත්නේ කියන අය හොඳ නිකම් මේ වේශධාරින් නෙමේ සිවුරු දරාගත්ත පමණින් මේ සංඝ රත්නේ වෙන්නේ මමත් සංඝ රත්නේ බවට පත් උනේ අවබෝධය දැක්ක දවසේ සංඝ රත්නේ උනේ එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා හිටියේ සංඝ රත්නේ නෙමේ නිකම් සම්මුති මහා සංඝරත්නය මේ සංඝරත්නය කියලා කියන්නේ කවුද ආර්ය මහා සංඝරත්නය සම්මුති මහා සංඝරත්නය ආර්ය මහා සංඝරත්නය වෙන්න ඊළඟට පින්නතුනේ ආර්යකාන්ත සීලේහි සවන්නාගතෝ හොති ආර්යකාන්ත සීලයට පත් වෙන්න ඕන ඔබට ආර්යකාන්ත සීලයේද තියෙන්නේ තාම වෘත සීලයේද තියෙන්නේ බලන්න කියයි මට ඕන පන්සිල් තියනවා කියයි පන්සිල් පන්සිල් කොහෙද ගැඹුරින් බැලුවොත් කිසි කෙනෙකුට පන්සිල් රකින්න බෑ දවසට ඔය ඇත්තෝ ජීවීන් මරනවා බිලියන ගාන නැද්ද වතුර ගේදල ලිපේ තියෙනකොට ඒක බිලියන කීයක් ඉන්නවද ජීවීන් ඒ කොටස මරලා එතකොට ඔබ කෑම වේලක් වෙනකොට මිලියන බිලියන කොච්චර ඉන්නවද එදනත් මරලා අපි මේ සබන් ගාලා ඇඟ සෝදනකොට මේ මේ කොච්චර මේ සමේ ඉන්න මේ ජීවීන් සංඛ්‍යාවක් අපි මරලා දානවද එහෙමයි ඈ අපි මේ ශරීරය කියලා කියන්නේ මේ ජීව ශක්තියින් වල ජීවි කොට්ටාසයන් පොඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලාද ඔයත් හිතන්නේ? සුත්‍ර ජීවීන් පොඩි ප්‍රමාණයක් මේක ජීවත් වෙනවද කියලා? මේ මේ ශරීරේ බිලියන ගාන ජීවත් වෙනවා වෙනතුරු ගණන්ක් කියන්න බැරි තරමට ජීවත් වෙනවා. මේ නහරවල, ලේවල, මස්වල, තෙල්වල, කෙස්වල, සෙමවල ඔන්නම් මේ අනිශ්චයකින් බලන්න ඔසෙම ටිකක් අරගෙන එතකොට ඒ එතකොට එතන ප්‍රාණඝාතී සිද්ධ වෙනවා සිද්ධ වෙන එතනෝ සිද්ධ වෙනවා ඉතින් අර තමා වගේම මේ සංවේදීතාව තියෙන මහසතෙක් නොමරා ජීවත් වෙන එක උතුම් කාර්යයක් ඒක මොකද අත්ූපනායක ධර්මවල හැටියට ඒක අනුගමනය කරන්නේ ඒ නිසා තමයි ආර්යකාන්ත සීලයට එන්න කියලා කියන්නේ අර ඔබේ සම්ප්‍රදායික සීලයේ විතරක් මදි ජීවිතයේ යථා අවබෝධයට කියන තත් ඒකත් ආරක්ෂා කරගෙන ආර්යකාන්ත සීලයට එන්න. දැන් නුදුන් දේ නෙමේද ගන්න මේ ගහ කොළ අපිට ගෙඩි කොළ මෙන්න කියලා අතට කඩලා දුන්නද? නෑ නුදුන් දේවල් තමයි මේ පරිසරයෙන් හොරා කාලේ තමයි ජීවත් වෙන්නේ කවුරුත් මිනිස්සු. සත්තුන්ගේ ජීවිත හොරා කනවා. ගස්වල ගෙඩි කොළ හොරා කනවා. ගස් දෙන්න කලින් අපි කඩා ගන්නවා ඒවා. දෙයයන් බලනකොට අපි හොරගනුත් කරනවා. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරා එතකොට කාම ධර්මයන් ඒ කියන්නේ මේ ලෝකේ ආශ්‍රය කරන්න තියෙන පරිහරණය කරන්න තියෙන ධර්මයන් කොච්චර මේ වැරදි විදියටද භාවිතා කරන්නේ දැන් අපි ගෙල් ගෙඩියක් කාලා ඉලෙල්ල පාරට දැම්මත් අපි මේ ස්වභාව ධර්මයේ මේ කාම ධර්මයන් තුල මේ පරිහරණයේදී කරපු වැරදි හැසිරීමක් ඒක තමයි කියන්නේ කාමයේ කියලා කිව්වම අපේ මිනිසුන් හිතන්නේ මේ ස්වාමි භාර්යාවරු අතර සම්බන්ධය කියලා. කාමයේ කියන්නේ ඒකට විතර නෙවෙයි කාම තණ්හා කියලා කියන්නේ මේ ඔක්කොම මේ ඉඩ කඩන් දෙහිපල වස්තු වලට අපේ පැවැත්ම වලට පොදු වස්තුන් තම පෞද්ගලික වස්තුන් මේ ඔක්කොම ගැනෙන්නේ කාම වස්තු හැටියට. මේක වැරදි විදියට භාවිතා කරාම විතර කියනවා වැරදි හැසිරීමක් කියලා කියනවා. වැරදි හැසිරීමක් කියලා කියන්නේ ඒක තව කෙනෙකුට පීඩාවක් වෙන්න, කරදරයක් වෙන්න, හිරිහැරයක් වෙන්න, හිංසාවක් වෙන්න භාවිතාවක් වෙනවා නම් මොන දෙයක් හරි වේවා මේ පුජ්‍යලයෝ හරි වේවා කෙනෙක් හරි වේවා වස්තුවක් හරි වේවා දේබලක් හරි වේවා එතකොට ඒක මිත්‍යා පරිහරණයක් බවට පත් වෙනවා ඒක පුළුල්ව ගන්න ඕන එක කාරණයකට කොටු කරලා ඔබ ගන්න නැතුව එතකොට මුසාවාදා එනතර සෑම වචනයක්ම බොරුවක් කියලා කිව්වහම ආයෙත්ින් බොරු කියන්නේ නැහැ කියන කතන්දරයක් කියන්න බෑනේ හැම වචනයකින්ම තියෙන බොරුවක් හැබැයි අපිට මේ වචනේ මේක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා තමන් භාවිතා කරන වචනෙන් බොරුවක්ද ඇත්තක්ද කියන එක නෙමෙයි වෙන් කරන්න ඕන ඒක වෙන් කර ගන්න ඕන වෙන් කර ගන්න ඕන තමා කරන වචනේ යහපතක් සිද්ධ වෙනවද අයහපතක් සිද්ධ වෙනවද කියන තැනින් තේරුණා නේද බොරුවද ඇත්තද කියලා ඒක තීරණය වෙන්නේ තමන් භාවිතා කරන වචනෙන් ඇත්තක් සිද්ධ වෙනවද නැත්තක් සිද්ධ වෙනවද කියලා තේරුණා නේද ඇත්තක් සිද්ධ වෙනවද නැත්තක් සිද්ධ වෙනවද කියලා බලලා ඔය ඇත්ත කියන්න ගිහිල්ලා හිරේ ඉන්න මිනිහෙක් වට හම්බුණා ජීවිතාන්තය දක්වා නෙමෙයි එල්ලුම් ගසට නියම වෙච්ච හිරේ ඉන්න මිනිහෙක් මං ගහුවා ඇයි හොඳ ලස්සන කොළු පැටියෙක් තේරුණා නේද ඒ කොළු පැටිය හිරේ ගිහිල්ලා තියෙන මොකටද දන්නවද මං ගහුවා ඇත්තම කියන්න මේ කොල්ලෝ මේ මොකද්ද තමුස හිරේ ආවේ මොකද කියලා ඇහුවා මේ වැලි කඩේදී ඇහුවේ මිනිහා කියන සායනහස අපේ බැඳපු අලුතම අපේ නෝනා කඩේට ගියා කරේට ගිහිල්ලා ආවම ඔන්න බලන්න ගෑනුත් මිනි මරවන දේවල් කරනවා කියලා හිතෙන්නේ තේතර කර තමයි. ඒක හරියට මේ ගෑනු කෙනාට මේ ඉතින් කඩේ ළඟ හිටපු කොල්ලෙක් මක් හරි ඉතින් විහිළුවක් කළා. අලුත බැඳපු මලමාලිනේ ගමටම මක් හරි විහිළුවක් කළා. විහිළුවක් කළාට පස්සේ මෙයා ඇවිල්ලා ඒ වරේම මිනිහට කිව්වා ආවල් ගෙනා මට මෙහෙම විහිළු කරා කියලා. ඉතින් බලන්න මේ මොලයක් නැති ගෑනු බැඳගත්තාම දීපලත් එක්ක වෙන දේවල් ඈ ඒ කියන්නේ කල්පනා කරන්න බෑ මේ මිනිහා ඕක රණ්ඩුවට කියලා ලොකු අවුලක් වෙනවා මේ ඕක පොඩ්ඩක් විහිළුවක් කරාම ඕක මොකද්ද කියලා සද්ද නැතුව ඉන්න බෑ තමන්ගේ මනුස්සයා ආරක්ෂා කරගන්න මේක තරහා යන විදියටම අවුස්සල කියන්නේ ඉතින් කිව්ව ගම මිනිහට තරහා ගියා මිනිහා ගියා කඩේ ළඟට ගිහිල්ලා කඩේ ළඟට ගිහිල්ලා ඇවිල්ලා මේක හංගුස්සවනකොට මේ මනුස්සයා තැඟට ආව තල්ලු කළා තල්ලු කරාම මේ මනුස්සයා ගිහිල්ලා කානුවේ වැදිලා ඔළුව වැදිලා මළා ඒගොලු උනේ තේරුණා නේද ඉතින් ඒ මනුස්සයාව මේ මෙයාම වැරුවද කියලා අහුවම මිනිහා වැරුවා කියලා පිළි අරගෙන ඊට පස්සේ වැරදිකාරයද කියලා වැරදිකාරය කියලා පිළි අරගෙන ඊට පස්සේ මොකද උසාවියෙන් කරන්නේ ඒ මනුස්සයා මිනිහ මරන චෝදනාවකට එල්ලුම් කර දැම්මා මිනිහා කියන උනේ ඒකලු නමුත් ඒක සාහසික දෙයක් නෙමෙයි ඈ සාමාන්‍ය එහෙම හිතලා දල්ලු කළා නෙමෙයි ඒක ඇත්ත කතාව නා නමුත් ඒ උපායක් අන්න ආයුධ යොදාගෙන උපක්‍රම යොදලා මෙහෙම කළා නම් ඔන්න විශාල බලපතල වරදක් වෙනවා. තල්ලු කරාම පොඩ්ඩක් දැන් අපිත් උන විහිළුවට තල්ලු කළා මිනිස්සු වැඩලා තියෙන උන් තරම්. එතකොට මේ මිනිස්සේ ඇත්තයි කියලා හිතාගෙන කිව්වා මං කොහේ තියෙන දැන් තමුන්වහන්සේව බේරගන්න අපිටවත් බෑ නේද තමුන්වහන්සේව බාර ගන්න දෙන්නේ. එතකොට මෝඩකම ඔකටම වඩා ඉස්සරහට ගිහිල්ලා ඒසම වචනේ පරිහරණය තුළ ඒ භාවිතාව තුළ මේ මනුස්සය සත්පුරුෂ මනුස්සෙක් ඇත්ත කියන්න කියලා ලෝකෙම උලවාගෙන සීලය නිසා වෛර කරනවා සීලය නිසා මෝඩකම් කරනවා සීලය නිසා ලෝකේ අවුලවනවා විනාශ කරනවා ඒ නිසා වෘත සමාදානයේ සීලය බුදුවරු අගය කළේ නැහැ ප්‍රඥාවේ සීලේ ආර්යකාන්ත සීලේ හෙවත් දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටි වලින් ඈත් වීම සම්මා දිට්ඨියට පත් වීමේ සීලය බුදුවරු අනුමත කළා. ඒ වගේම පිනතුනි සද්ධර්ම මාර්ගයේ යන කෙනෙක් දැන් මේ කරුණු හතර සම්පූර්ණයි නම් ඒකත් සම්පූර්ණයි නම් තව දකින්න පුළුවන් මේ සෝවාන් මාර්ගඵලලාභීගේ ලක්ෂණ. සෝවාන් මාර්ගඵලයේ මාර්ගඵලලාභී බුද්ධේ අවෙච්ච ප්‍රසාදය, ධම්මේ අවෙච්ච ප්‍රසාදය, සංඝේ අවෙච්ච ප්‍රසාදය, ආර්යකන්ත සීලෙහි සමන්නාගතෝ hoti කියන ඒ කාරණා ටික සම්පූර්ණ වෙනවා. ඒ වගේම තව කාරණයක් දකින්න පුළුවන්. මේව ඔබ ළඟ තියෙනවද කියලා බලන්න. නැත්තම් මේ මම මාර්ගඵලයේ කියලා හිතාගෙන වටේටම මේ කේලංගියේ කිය කොටෝ කොටෝ හිටියට මාර්ගඵලය තියෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ නිසා මේ තමා තුළ මාර්ගඵල තියෙනවද කියලා මෙන්න මේවත් එක්ක ගලපල බලද්දි තමයි තේරෙනවා තමන් මාර්ගඵලලාභීද නැද්ද කියලා. ඊට පස්සේ තියෙනවා සත්පුරුෂ සංසේවෝ සෝතාපට්ටි අංගයක්. සත්පුරුෂය ආශ්‍රය විතරයි කරන්නේ. අසත්පුරුෂුත් එක්ක කතා බහවත් කරන්න කැමති නැහැ. අසත්පුරුෂෙක් එක්ක කතා කරොත් අනුන්ගේ කේලම් කියනවා, කොටවනවා, ඇද බලනවා, යටි උගුල් අදිනවා, හරි එක වැරදි කරන්න බලනවා, වැරදිකාරය හරි කරන්න බලනවා, නොයෙකුත් උපක්‍රම අරව මේව මේ පුතජන සංකේත ගොඩයිනේ. ඒ නිසා සත්පුරුෂ සංසය සත්පුරුෂව විතරයි ආශ්‍රය කරන්නේ. හිත සනහන, ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරගන්න මේ ලෝයෙන් එකතර වෙන ධර්මයක් ගැන කතා කරන, උතුම් සමාධිය ගැන කතා කරන, ප්‍රඥාව ගැන කතා කරන, අර අපිට දස කතා පෙන්වලා දුන්නනේ. වෙනතුන් දන්නවනේ නේ 23 කතා වලින් වැලකිලා දස කතා. අන්නේ දස කතාවන් වල ඉන්න අය විතරයි ආශ්‍රය කරන්නේ. ඒ වගේම සද්ධම්ම ශ්‍රවණ ධර්මයට ප්‍රිය වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මය අමා පැණි වගේ, කනට මේ පැණිවක් කරනවා වගේ. කනට කවුරුත් මේ පැණිවක් කරන්නේ නැහැ. නමුත් ඒක උපමාවක්, පැහැදිලි කිරීමක්. අර දිවට හරි රසයිනි මේ පැණි නේද? එතකොට මේක හරි මිහිරි කියනවා වගේ කියන එක. එයාට හරි මිහිරක් දැනෙනවා සද්ධර්ම ශ්‍රවණ. සද්ධර්ම ශ්‍රවණය සෝතාපට්ටි අංගයක් වෙන තුනේ. කතා කරන කතා ප්‍රවෘත්ති කොහේ හරි පවත්තන ඒවා හැම එකක්ම සද්ධර්ම නෙමෙයි. අනවබෝධයෙන් ඔහේ ඉබාගාතේ පොත් පෙරලගෙන කියවන ඒවත් සද්ධර්ම නෙමෙයි. ඒව නිකන් කතන්දර. ඒව ප්‍රවෘත්ති විකාශ. ජීවිතේ අත්දැකලා අත්දැකීමෙන් ලෝකයට අත්දකින්න ධර්මයේ දේශනා කරන ඕන යමෙක් අන්න එයා විතරයි සද්ධර්ම දේශකේ බවට පත් වෙන්නේ, සද්ධර්මයක් බවට පත් වෙන්නේ. යථා අවබෝධයෙන් යුක්තව කරුණු දේශනා කරන්න ඕන. සමහර උදවිය මන් දන්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වගේ දිව්‍ය ලෝක ගැන කියනවා, අපායේ ගිහිල්ලා වගේ අපාය ගැන කියනවා. මට හිතා ගන්න බැ මේව කොහොම කියනවද, මොන විදියට මේ ඇත්තෝ මේ ගොතනෝද මේවා කියලා. එක්කො ආවල්ද තිබුණා කියලාවත් කියන්නේ නෙමෙයි, තමන් ගිහිල්ලා වගේ දැක්කා වගේ කියන්නේ. ඒ නිසා ඒව නිකන් කතන්දර විතරයි. එතකොට සද්ධම්ම ශ්‍රවණං සද්ධර්ම ශ්‍රවණයට බොහෝම කැමති වෙනවා යෝනිසෝ මනසිකරෝ. එයා වෙනතුනේ අනිවාර්යයෙන්ම විමසුන් බුද්ධියෙන් එතනින් එහාටත් නුවණින් යුක්තව කටයුතු කරනවා. තමා තුළ මේ කුසලය මේ අකුසලය කියලා තේරුම් අර අකුසලය ප්‍රහාණය කරමින් කුසලයේ පිහිටන්න හැමතිස්සෙම වෛරසිතවිලි ඇති වෙනකොට මේ වෛරසිතක් කියලා ඉවර වෙලා ඒක බැහැර කරනවා. බැහැර කරගෙන ධර්මයේ සිත් පිහිටවා ගන්නවා. කවුරුවත් එක්කවත් ගැටෙන්නවත්, කවුරුවත් එක්කවත් මේ යන කොටා ගන්නවත් මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ මගේ මේ සංසාර විමුක්තිය හදන්නයි කියලා හිතාගෙන එයා කටයුතු කරනවා. පින්නතුන යෝනිසෝ මනසිකාරයෙන් එයාටනේ අහුවෙන්නේ මේ සිත් පහළ වෙලා තියෙන්නේ. නැත්තම් අරුමට බණේදි කැපිල්ලක් දැම්ම මාත් ඕකට දෙන්න රිටර්න් එකක් කියලා හිතලා එහෙම යන අය ඉන්නවා. දැන් ඒක මිනිස්සුෙකුට අර මේ 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 ධර්මය නොදත් සියලු දෙනා කාන්තාවෝ කියලා කිව්වා. මේ මිනිස්සයා ගිහිල්ලා කියලා දෙන ඕක මටමයි කිව්වේ ඔය හාමුදුරුවෝ, මාත් අතාරින්නේ නැහැ කියලා ඔබ. තේරෙනා නේද? ඒ වගේ රිටර්න්ස් දෙනවා සමහරලාට ඔය මට කැපිල්ලක් දැම්මා කියලා. ඉතින් මේ මිනිස්සයට හැදෙන්න කිව්වේ මේ මිනිස්සයා මාව හදලා තමයි තාපොඩ්ඩ නිකන් ඉන්නේ. ඉතින් අර ඒ වගේ තමයි පින්නතුනේ සද්ධර්මය සත්පුරුෂයෙකුට කිව්වොත් ඒක නිදානයක්සේ බාර ගන්නවලු. ඒ කියන්නේ ගොඩක් වටින දෙයක් හැටියට. ඒ වගේම අසත්පුරුෂයෙකුට පින්නතුනේ සද්ධර්මය කියලා කියන්නේ නයාට අඳුකොල පෙන්නනෝ පේනෝ වගේ කතාවක් කියලා කිව්වොත් කමන්නේ. ඒ කියන්නේ අර දිරවන්නේම නැහැ. එයා අනිවාර්යෙන් වෛරයි සද්ධර්මයක. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ඒක සෝතාපට්ටි අංගයක් වෙනවා. ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපත්තිගතව කටයුතු කරනවා. ඒක සෝතාපට්ටි අංගයක් බවට පත් වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැඩය ඔබ හැඩ ගැහෙනවා. මොකද්ද බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැඩය? වීත රාග, වීත දෝෂ, වීත මෝහ. අකාලික ලෝකෝත්තර විමුක්තිදායි. අශේෂ විරාග නිරෝධ. ඔන්න ඔය විදිහට හැඩගැහෙන. ඔන්න ඔය වගේ සිතක් තියෙන්න ඕන. සිතේ තමයි මේ දේවල් නැති වෙන්න ඕන. දැන් ශරීරෙම්ම නින්න බැහැනේ. කෑම කන්න දිහා බලාගෙන ඉඳලා කාටවත් කියන්න බෑ මෙයාට මේ කෑමට තණ්හාව දිනවා. කෑමට තණ්හාව නැහැ කියලා එතනින්ම නින්න යන්න බෑ. විශේෂයෙන් ඒක දකින්න ඉස්සෙල්ලා තමයි. දැකලා මනින්න ගියත් කමක් නැහැ. පිටින් මනින්න යන්න එපා. මේ ධර්මයේ තේරුම් අරගෙන තමන් දැකලා නැහැ. තමන්ගේ ඇහි පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහි මේ 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 මොන පොල් කෙදි හොයන්න ලෑස්ති වෙන ලෝකයක් නේ තියෙන්නේ. එහෙම නෙමේ තමන්ට තමන් අවවාද කරගන්න තමා තුළ පොල් කෙන්දක්වත් නැති කරගෙන ලෝකේ මිනිස්සුන්ගේ පොල් පරාල ගැන හොයන්න ඕන. ඒවට දොස් කියන්න ඕන, නින්දා කරන්න ඕන නම්, අපහාස කරන්න ඕන නම් එහෙමයි කියලා හිතන්න. කවදාවත් තමන්ගේ ඇහි කෙදි අයින් කරගත්ත උදවිය, පොල් පරාල අයින් කරගත්ත උදවිය ලෝකෙට නින්දා කරමින්, අපහාස කරමින්, ගරහමින් ජීවත් වෙන්නේ නැහැ. එහෙම කරන්නේම තමන්ගේ ඇහි දින පරාල නිසාමයි. ඒකත් අපි හොඳට මතක තියාගන්න. ධම්මානුධම්ම පටිපත්තේ. එයා හැඩ ගැහෙනවා ධර්මයේ කෝණයට, ධර්මයේ රටාවට, ධර්මයේ ලක්ෂණයට එයා හැඩ ගැහෙනවා. තේරෙනවද පින්නතුනේ? දැන් ධර්මය කියලා දෙනකොට ධර්මයේ මෙන්න මේ ආකාරයයි කියලා ඒ විදිහට හැඩ ගැහෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ මේව කරන්න එපා, මේ විදිහට කරන්න. මේ විදිහට හැඩ ගැහෙන, මේ විදිහට හැඩ ගැහෙන. මේක තමයි සෝතාපට්ටි අංග. මේව තමයි මාර්ගඵලලාභීගේ ලක්ෂණ කියලා දුන්නාම ඒ හැඩ තමා තුළ තියෙන්න ඕන. දැන් අපි මාර්ගඵලලාභී කඳුනගන්නේ ඌමයි. එහෙම නැතු මම මාර්ගඵල ලැබුවයි කියලා ඉවරලා දකින්නේ අපි යමක් ප්‍රකාශ කරලා අපි බලාගෙන ඉන්නවා මෙයාගේ ප්‍රතිචාරයද දෙන්න කොයි විදියද කියලා. ඒ ප්‍රතිචාරය දෙන විදියෙන් තමයි අපි අඳුනගන්නේ මෙයා මේ ධර්මය අවබෝධ කෙනෙක්, මෙයා අවබෝධ නැති කෙනෙක් කියලා. එනිසා මේ අංග මේ ධර්ම ජීවිතයට එකතු කරගන්න ඕන. මේවා තියෙන්න ඕන. මේ අංග පූර්ණය කරගත්තොත් වෙනුතර මොනවද අපිට ලැබෙන වරප්‍රසාද? මොනවද වරප්‍රසාද? මේ සෝවාන් මාර්ගඵලලාභයට පත් වෙන උදවියට වෙන දේවල් උත්පතේ සඳහන් වෙලා තියෙනවා. සමහර උදවිය මේ ආත්ම භාවයේදීම සෝවාන් වෙලා අනිකුත් මාර්ගඵල ලබලා රහත් භූමියට පත් වෙනවා, නිවන් දැකලා. සමහර උදවිය මෙතනින් දිව්‍ය ලෝකවලට ගිහිල්ලා ඉහෝම එතන සිවුම් වෙලා යනවා කියලා සඳහන් කරනවා. අනිත් එක තමයි ඒගොල්ලෝ නැවත සුගතිගාමී වෙවි, මනුස්ස ලෝකයට ඇවිල්ලා නැවතත් ජාත සෝතාපන්න පුජ්‍යලයේ හැටියට ධර්මයේ දියුණු කරගෙන නිවන් දකින්නවා කියන මාර්ගය සඳහන් වෙනවා. ධර්මයේ දැකපු කෙනෙකුට පිනුතුනේ සම්මා දිට්ඨික වෙච්ච කෙනෙකුට බෝසත් කෙනෙක් කියලා කියන්නේ. බෝසත් කෙනෙක් දැන් මෙතන ධර්මයේ නිවන් දැක්කාම කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ අටයිනේ ඊට එහා යන්න බැරිද? තමන්ගේ අදිෂ්ඨානයේ තියනවා නම් අවසාන සතත් නිවන් දකින්නකම් මම නිවන් දකින්නේ නැහැ කියලා තමන්ට මේ සංසාරේ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ජීවිතය අවබෝධ කරගෙන මොකද තමන්ගේ කැමැත්තක් තියදී බලහත්කාරයෙන් නිවන අපි වැඩගෙන යන්නේ නැහැ. මොකද නිවනේ තීරණයේ ස්විච් එක තියෙන්නේ අපේ අතේ. අපේ අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ අදිෂ්ඨානයට මේ හිත යනවා. එසක අවුරුදු බය වෙන්නපා. අනේ නිවන් දැක්කොත් මෙතනම ඉවරයි, ආයි යන්න හම්බෙන්නේ නැහැ කියලා. නෑ, මේ සම්මා දිට්ඨියක් එනේ, වැරදි දැක්මක්. බෝසත්වරු මිත්‍යා දෘෂ්ටියකින් නෙමෙයි සසර ගමන ආවේ, සම්මා දිට්ඨියකින්. ඒ ඇත්තන්ටම මේ සංසාරේ සැරිසරලා යම් දවසක දැන් ඇති කියලා හිතනවා. තේරෙනවා නේද? දැන් ඇති කියලා හිතනවා. අනේ මේ හිතච්ච දවසට යා සමස්ත විශ්වයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම පහන සංඥාවෙන් පිරුණම් පාන සම්මා දිට්ඨියට පත්වෙච්ච තැන ඉඳලා තමන්ගේ සංසාර ගමන තමන්ගේ පාලනයට අතට ගත්තා හා සමානයි. පස්මහ බැලුම් බල එයාට උපදින්න පුළුවන්. මොකද එයා ආර්ය ශාවකෙක් බවට වෙනට එයාට හරියට මව බලලා පීතෘවරයා බලලා උපදින්න ඕන තැන බලලා උපදින්න ඕන දේශයේ බලලා ඕන තැනක උපදින්න පුළුවන්. මොකද එයා ලොකු පාලනයක් තියෙනවා. දැන් ඔය කියන්නේ ධර්මයේ දැකපු අය කියන්නේ හැමතැනම මට මෙහෙම සිතුවිලි පහළ වෙනවා හැබැයි ඒ ශනිකින් ඒක නැති වෙලා යනවා. එහේ මොකද? එයා ළඟ පාලනයක් තියෙනවා. වෙන කෙනෙක්ගේ හිතට ඕක පාලන වුණා නම් හිතට බැසගෙන යාට සෑහෙන පීඩාවක් ඇති කරනවා. දැන් අපි බලන සමහර අයගේ හිතට අකුසල සිත් පහළ වෙනවා. අකුසල සිත් පහළලා සමහර අය ඒක මැඩපවත්තලා ජය ගන්නවා. සමහර අය මැඩපවත්ත ගන්න දන්නේත් නැහැ. මැඩපවත්ත ගන්න බැ ශක්තිය නැහැ. ඒවා ඒ අය තමයි දුර්වල මිනිස්සු. ඔය හිරගෙවල් වල හරි මේ ඉන්න මිනිස්සු ඉන්නේ වේගයන් පහළ වෙලා චිත්ත වේගයන් පහළලා ඒක පාලනය කරගන්න මේ මිනිස්සු දන්නේ නැති නිසා ආවේගය ඇතරලා දානෝ. ඇතරලාට පස්සේ මොකක් හරි සිද්ධියක් වෙනවා. සිද්ධියෙන් මිනිස්සු විපතක් කරගන්නවා මේ මිනිස්සුන්ට. ඒසත් තමන්ගේ සිත හොඳ පාලනයකට නතු වෙනවා ධර්මයේ උසස් සම්දමින් දැක්කාම. ඒ කියන්නේ එයාගේ දැක්මවල් එයාගේ සිතිවිලි පද්ධති එයාගේ සියල්ල එයා දකිනවා. ඒකේ කුසලා කුසල වේග දකිනවා. එතකොට මමත්වයේ දුරු වුණ නිසා අන්තගාමී වේග හැදෙන්නේ නැහැ. තේරුණා නේද? මොන ලෝභ ద్వේෂ මෝහ හටගත්තත් අන්තගාමී වේග හැදෙන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට අන්තගාමී වේග හැදෙනවනේ ඔහොම හිටියට පුදුන් භාවයේ ඉන්න කෙනෙක් විශ්වාස කරන්න බෑ. එයාට අන්තගාමී ආවේග ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු මරාගෙන කොටාගෙන පෙලාගෙන යන සිතිවිලි පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක භයානකයි. ඒ නිසා පුතජනේ කියන මානසික මට්ටමේදී හරි භයානකයි. ඊටත් වඩා භයානකයි මං සෝවහන් කියලා රැවටිච්ච අය. ඒකත් භයානකයි. එහෙම රැවටිනව පින්නතුනේ. එහෙම නැත්තේ නෑ. අරය දැක්ක නිසා මං දැකලා නෑ කියලා ඉන්නේ මට නෝන්ඩීනි කියලා මමත් දැක්ක කියලා කියනවා. තේරුණාද? ඒක ඇත්තර හොඳ දෙයක් නෙමෙයි. ඒක ඇත්තර හොඳ දෙයක් නෙමෙයි. එහෙම වෙලා තියෙන ඕන තරම්. ඈ දැන් මෙහාට එනවා ඔන්න නෝන මහත්මියයි එයාගේ සේවකයයි. සේවකයා දකින්නවා. සේවකයා දැක්කට පස්සේ දැන් නෝන මහත්තයාට හරි ලැජ්ජාවනේ වැඩි. මේ මට මෙච්චර උපාදිත් තියෙන මේ තියෙන මේ ගෙදර වැඩ කරන කෙල්ල දැක්කා. ගෙදර වැඩ කරන කෙල්ලට ධර්මයේ දකින්න ලේසි. ඇයි හේතුව? ඒකේ සංසාර දුකක් නෙවිඳින්නේ. ඈ බැනුම් ගහ ගොටු ටොකු ඇනුම් කකා මේ වේදනා විඳ විඳ දුක් විඳ විඳ දුක් ගැහැට විඳ විඳ ජීවිතේ මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා වගේ ස්වභාවයක ඉන්න කෙනාට මේ කරුණ කිව්වහම මේ සියල්ල අතහැරලා මේ විශ්වය දකින්න අය මේ සිත අතහරිනවා. මේ මම කියන සිත අතහැරගන්නනේ තියෙන්නේ. මම කිය පඬිත වුණාම වෙන්නේ මොකක්ද දන්නවද? අති පඬිතයා වුණාම මම කියන සිතේ රැඳිලා මට ඔක්කොම දකින්න පුළුවන්. මං තමයි ලෝකේ ඉන්න ලොකුම පඬිතයා කියලා අර සිත අල්ලගෙන මහා බ්‍රහ්මයා වගේ බලනවා. ඇහැ අල්ලගෙන බලනවා. ඇහැ අතහැරලා බලන්නේ නැහැ. ඈ මොලේ අල්ලගෙනයි බලන්නේ. මොලේ අතහැරලා බලන්නේ නැහැ. සිත අල්ලගෙනයි බලන්නේ. සිත අතහැරලා බලන්නේ නැහැ. අර ඇත්තන්ට පුළුවන් අතහැරලා බලන්න. ඔන්න ධර්මයේ දකින්න. දැක්කට පස්සේ දැන් මේ දැන් මං එහෙම සිද්ධියක් වුණා. මං ඉතින් ඒ දරුවට කිව්වා පුතේ මේ පුතා කතා කරන්න කියන්න. ආගේ මැඩම්ටත් ඇහෙන්න. ඇහින් මට මෙහෙම ඇඟිල්ල පෙන්නලා කියනවා. අතින් ඔහොම ගල්ලා කියනවා. අඳුර කියන්න බ මං ඉඳලා ඉවරයි කියලා. බෙල්ල ඉවරයි. ඒවම කියනවා. මං ඊට පස්සේ තේරුම් ගත්තා මැඩම්ගේ සයිස් එක මං සද්දේ නැතුව හිටියා. හැබැයි ඒ දරුවට අවබෝධ වුණා. ඒක අවබෝධ වෙලා උසස් ඥානයකුත් තියෙනවා බලනකොට ඉන්න තමන්ගේ මැඩම්ට වඩා මොලේකුත් තියෙනවා ආර්ථිකයෙන් දුප්පත් නිසා එහෙම සේවය කරන ඇති ආර්ථිකයෙන් දුප්පත් වුණු පමණින් කෙනෙක් ඥානයෙන් දුප්පත් වෙන්නේ නැහැ ආර්ථිකයෙන් පෝසත් වුණු පමණින් කෙනෙක් ඥානයෙන් පෝසත් වෙන්නේත් නැහැ ඒක පෙර අත්භවයන් වල ඇති වෙන්නා වූ අත්දැකීම් එක්ක පෝසත්කමක් එයා ඥානයට හානියක් කරලා නැති නිසා ඥානය එයා තුල වර්ධනය වුණා මොකක් හරි ආර්ථිකයට කාට හරි වලක් කපලා ඇති කාගේ හරි වාහනයකට දොයිපල කරේ ඉරිසියා හරි කරලා ඇති ඒ නිසා Tamanට එයා මේ ගෙදරක වැඩ කරන්න සිද්ධ වෙන්නේ නැති ඒ කර්මය එක විදියක බලපානකින් තව කර්මයක් තව විදියකට බලපාත්වනවා දැන් මේ කොසල ජුරු නිවන් දැක්කේ නේනේ ඒ කාලේ හැටියට හරි උගතෙක්නේ. හරි ඥානයක් තිබුණු කෙනෙක්. නිතරම ධර්ම සංවාද කරපු කෙනෙක්. අමති මණ්ඩලෙත් එක්ක පවා ධර්ම සංවාදයේ තමයි යෙදෙන්නේ. ඇහැද ලොකු, කනද ලොකු, වැඩිමහල් මිනිස්යාට ප්‍රබල බලපෑමක් ඇති කරන්නේ කුමන ඉන්ද්‍රියක්ද කියලා ওই වගේ දේවල් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා බුදුහාමුදුර ළඟට ගෙනියනවා. දැන් කෝසල සංයුත්ත කියලා වෙනවම තියෙන්නේ කොටසක් පොඩි ටිකක් කියවන පින්නතුනේ. නමුත් නිවන් දැක්කේ නෑ. ඒ මම යකින්මයි බැලුවේ මමත් එහෙමයි බැලුවේ බලන්න ඔබ ඔබ උපදීහා බලන්න මේවා කියද්දි මමත් එහෙමද මමත් කොසල් රජුරු වගේද කියලා මම යකින්මයි බලන්නේ මම අතහැරලා බැලුවේ නේ එනිසා ඉන්ද්‍රියන් අතහැරලා බලන්න ඕන පිනතුනි මේ සත්‍ය අවබෝධ කරගන්න ඉන්ද්‍රියන් අතහැරලා බලන්න ඉන්ද්‍රියන් අල්ලන් බලන්න එපා ඔන්න මං ආලෝකයේ එව්වා කැමැත්තෝ පැමිණෙත්වා ඔබට ශක්තිය ඕන ආලෝකයේ දිශාවට ඔරුව පැදෙන්න අපි යන්න ඕන සංඥාවල් තියෙන පැත්තටද සංඥාවල් නැති පැත්තටද සංඥාවල් නැති පැත්තට අපි යන්න ඕන නිර්වාණයේදී එහෙමයි සංඥාවක් නැති පැත්තේ තමයි අපේ ෂේම භූමියේ තියෙන සංඥාවක් තියෙන පැත්තේ නෙමෙයි තියෙන්නේ ගොරෝසු පැත්තටද යන්න ඕන මෘදු පැත්තටද යන්න ඕන මෘදු පැත්තට යන්න ඕන ඒ පැත්තේ අපේ අභය භූමිය තියෙන්නේ නිර්භය භූමිය තියෙන්නේ අභය භූමිය කියලා කියන්නේ ඒ නිදහසේ සතුන්ට ඉන්න පුළුවන් ස්ථානනේ ඒ වගේ මේකත් අභය භූමිය භය නැති ශෝක පරිදේව දුක්ඛ දෝ මනස සංසාර භය නැති භූමියක් ඇති වෙනවා තමන් ඇවිල්ලා නම් ඉන්නේ ඇවිල්ලා නම් ඉන්නේ අර අපි මතක් කරපු සෝතාපට්ටි අංග ඈ සෝතාපට්ටි ඵල ධර්ම ඒ විදියට තමන්ට දැනෙනවා ඇති ප්‍රශ්න නැහැ ආර්යකාන්ත සීලය තමන් භුක්ති විඳිනවා ආර්යකාන්ත සීලය කියන එක පිනතුනේ වෘත සීල කෝටි සිය ගාණක් සමාදන් වුණාට වඩා ශ්‍රේෂ්ඨ එකක් තේරුණා නේද ආර්යකාන්ත සීලය කියන්නේ මොකද ඒ සීල් සමාදන් වෙලා ඕන වෙලාවක බිඳිලා අපායට යන්න පුළුවන්. ආර්යගාන්ත සීලය සමාදන් වෙච්ච කෙනෙකුට එයා අපායට යනවා. ඒක සමාදන් වෙන පදයක් නෙමෙයි. ආර්යගාන්ත සීලය කියලා කියන්නේ පදයක් නෙමෙයි. බුද්ධේ අවෙච්ච ප්‍රසාදේ, ධම්මේ අවෙච්ච ප්‍රසාදේ, සංඝේ අවෙච්ච ප්‍රසාදේ ඇති වෙන තැන තමයි ආර්යගාන්ත සීලය පටන් ගන්න. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ධර්ම ගැන කිසිම සැකයක් නැහැ. සියල්ල ගැන දන්නවා. කොතනින් දන්නේ? මොලේ දැනුවත්කම නෙමෙයි දන්නේ. විශ්වීය ධර්මයක් හැටියට, තථාගත ධර්මයක් හැටියට, පුජ්‍යල ධර්මයක් හැටියට නොවේ පින්නතුනේ. ඒක දන්නේ. පැහැදිලිනේ? පින්නතුන් තා මොනවද දැනගන්න තියෙන්නේ? තව පැහැදිලි දැන් තියෙනවද? දකින්න බැරි කම තියෙනවා නම් වීරය කරන්න. හක්කට ලී ගෑලි දාගෙන හරි වීරය කරන්න ඕන. සංඥා නැති පැත්ත කිව්වා මොකද්ද අදහස් කරේ? මොනව අදහස් කරා කියලාද හිතෙන්නේ? දැන් අපි බලන්න ඕනේ ඉන්න තැන සංඥා තියෙනවද කියලා. තමන් ඉන්න තැන සංඥා තියෙනවද? ධර්ම කරුණේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිකන් අර ඈතින් තියෙන හඳ දකින්න වගේ වැඩක්. හඳට යනවා කියන්නේ තව එකක්නේ. ඔය ගොඩාක් අයට ධර්ම කරුණ මේකයි කියලා කියන්න පුළුවන්. මේක නේද ධර්ම කරුණ. ඔව්. ඒක එකක්. හරි, ඒක හොඳයි. ඊට පස්සේ අපි දෙවෙනුව මොකද කරන්න ඕන? හඳට යන්න ඕන. ඒ කියන්නේ ධර්ම කරුණට පත් වෙන්න ඕන. ධර්ම කරුණට ධම්මානුධම ප්‍රතිපත් වෙන්න ඕන. එහෙමනම් ධර්ම කරුණ ඒක නම් අපි ධර්ම අනුගත වෙන්න ඕන. ඉතින් බොහෝම දෙනෙක් ධර්ම කරුණ දැනගත්තාම එයා හිතනවා මම දන්නවා, ඒක දන්නවා. මම ධර්ම කරුණ දන්නවා. මම දන්නවා. මොකද දන්නේ නැත්තේ? මටත් තිබුණ පින්නතුනේ. මට ධර්මයේ දැක්කයිට වඩා හොඳට බණ කියන්න පුළුවන් හැකියාවක් ඇති වුණා ඒ දවස්වල. හැබැයි ධර්මය නොදන්න අය විතර අය අතර විතරයි ඒ සමයේදී ඇති වුණා. එතකොට මම හරි වීරය වගේ බණ කියන ලොකු දාර්ශනික වදන් දාලා. නමුත් ඉතින් මම තමයි පින්නතුනේ මා අතරින්ම තේරුම් කරගන්නේ. එහෙම කියන්න පුළුවන් වුණාට වැඩක් නැහැනේ. ලෝකයේ අයිට මම ලොකු ධර්ම කතිකෙක් වුණාට වැඩක් නැහැනේ. මට මාව පූර්ණ කරගන්න බෑ කියලා අන්න ඒ සටනේ යදුනා ඊළඟට. නැත්තම් අපි ලෝකෙට පරකාසය වෙලා හැමෝම ඉදිරියේ ධර්මයේ දැක්ක කෙනෙක් හැටියට, දන්න කෙනෙක් හැටියට වගේ තේරෙන්න ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ධර්මයේ හරිය දැක්ක කෙනෙක් එක කතා කරන්න බෑ. එහෙම කතා කරොත් ටික වෙලාවක පැටලෙනවා. මොකද මේ ධර්මයේ දැක්ක කෙනාට ඒක වෙනම විදියකින් අහන්න පුළුවන්. ධර්මයේ දැක්කේ නැති කෙනාව අල්ලන්න. ඒ එහෙම දාලා ඇහුව ගමන් එයා කනෝ හැම. තේරෙනා නේද? ඒව වෙනම උපාය මාර්ග තියෙනවා. ඒක ඉතින් ඒක සරල දෙයක් නේ. දැන් අපි හිතමු රටකට ගියපු නැති මිනිස්සේ ඒ රට ගැන නිකන් කතා කරන්න එනෝ සෝබනේට. දැන් රට ඉඳලා ආපු මිනිස්සයට ඒ රටේම ජීවත් වෙච්ච මිනිස්සයට අර මිනිස්සයට මොකක් හරි පටලවලා අහන්න බැරිද? ඈ මේ ආවල් එක තියෙන්නේ අතර නේද කියලා වැරදි දෙයක් කිව්වොත් මේ මිනිස්සේ කියනනේ කෝ උ කියලා හරි මොකක් හරි හරියට දන්නේ නැත්තම්. ඉතින් ඒ වගේ අර ඒක අල්ලන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් අපි ධර්ම කරුණ දකින්න ඕන, ධර්ම කරුණට පත් වෙන්න ඕන. ඒ ධර්ම කරුණ හරි ඔබ ධර්ම කරුණට ආවද? සමීප වුණාද බලන්න ඕන. දැන් මේ මම මේ බුදු පිළිමයක් මේක විශේෂ සංකේතයක්. වෙනතුන ඔන්න දාලා තියෙනවා, පෙන්වලා තියෙනවා. මේ බුදු පිළිමේහි මේක තියෙනවා සිරස්පතක්. තේරුණා නේද? සිරස්පතක් තියෙනවා. එතකොට මේ සිරස්පතේ මේ උඩ මේ මේ මෙහෙම දෙයක් මේ කොණ්ඩකට්ටක් ගහන් හිටියද බුදුහාමුදුරු? ඇත්ත මේ වගේ කොණ්ඩකටු ගන්නවා නේද? ඔළුවේ. දැන් මේක කොණ්ඩකට්ටක්ද? නෑ. මේ කොණ්ඩකට්ටක්වත් ඒ නැත්තම් බුදුහාමුදුරගේ ඇවිදිද්දි මේ ඔළුවේ ගහගෙන ගිහු පදක්කමක්වත් මොකක්වත් නෙමෙයි මේ. නමුත් උතුම් ආර්ය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි එදා බුදු පිළිම නෙලද්දී මෙන්න මේ සංකේතය එකතු කළා. මේ සංකේතය මොකද්ද? මේ සංකේතය නිවැරදිව සටහන් කරන්නේ පැරැන්නෝ හිසේ ගාවන් නැතුව මේක හදන්නේ. බිත්තියේ ඉඳලා කම්බියක් අරගෙන ඇවිල්ලා අඟලක් වගේ පොඩිංචි මේ එකක් තියෙනවා මෙහෙම. තේරෙනවද බින්දුවේ? ඒ සිරස්පත බුදුහාමුදුරන්ගේ සකසනකොට මේ අඟලක පොඩි ગેප් එකක් තියෙනවා. ඒ ગેප් එකක් තියලා එතනින් උඩ තමයි 요거 තියෙන්නේ. මෙහෙම බැලුවාම අපිට පේනවා හිසේ ගෑවෙන්නේ නැති වෙන්න මේක තියෙන්නේ. පස්සේ ඒ විදියට පිළිම නෙලන්න බැරි තැන්වලදී කම්බියකින් පොඩි ප්‍රමාණයක් උඩට ගෙනල්ලා එතන ඉඳලා උඩට නිර්මාණය කළා. ඒක සංකේතවත් වෙන්න සිරසට සම්බන්ධ නැහැ කියලා. මේ තමයි ලෝකෝත්තර දර්ශනය. මෙන්න මෙතනින් තමයි විකාශනය සිද්ධ වෙන්නේ. විශ්වීය දැක්ම කියලා මම කතා කරන්නේ. විශ්වීය ඇස, ලෝකෝත්තර ඇස, සදාම් ඇස කියලා කතා කරන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ආකාරයෙන් එතනින් තමයි සමස්ත ඥානය ගලාගෙන ඉන්නේ උතන. පුහුදුන්නයිට ගලාගෙන ඉන්නේ පංචස්කන්ධය ඇතුළතින්. බඹයප්පාමන ශරීරය තුළ තමයි යාගේ සියලුම දැනුම් සම්භාරය තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට පංචස්කන්ධය ඇතුළේ නෙමේ තියෙන්නේ. ඒකනේ බුදුවරේ දේශනා කරන්නේ. බුදුවරේ කොච්චර වයසට ගියත් නිර්වාණ ධර්මයේ පිළිබඳව තියෙන ඥානයේ අබමල් රේණුවක් අඩු වෙන්නේ නැහැ කියලා. දැන් අනිකුත් මහාචාර්යවරු වයසට යනකොට ඒගොල්ලන්ගේ දැනුමේ තියෙන ප්‍රභාවය කතිකත්වය අරව මේ ඔක්කොම බහිනවා නේද? නිකන් බැටරි බහිනවා වගේ. කරන්න බෑ, ඒ හපංකම් කරන්න බැරි වෙනවා. නමුත් බුදුහාමුදුරු කෙනෙකුට මේ ධර්මයේ ඥානය පිළිබඳව අඩු වෙන්නේ නැහැ. පින්නතුනි මම මේ විවිධ අසනීප ආබාධයන් වලට පවාපත් වෙලා ඉදීම මේ දේශනාව පවත්වලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිර්වාණ ධර්මයේ තියෙන දර්ශනේ එතන අවබෝධයෙන් ඒ ගලාගෙන එන තැනින් ඒක අඩු වෙන්නේ කවදාවත්. මොකද ඒක පංචස්කන්ධය තුල තියෙන අවුදයක් නෙමෙයි. පංචස්කන්ධය තුල තියෙන අවුදයක් නෙමෙයි. අබමල් රේණුවකත් අඩු වෙන්නේ නැහැ ඒක. මොකද පංචස්කන්ධය තුල නෙමෙයි ඒක තියෙන්නේ. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ඥානය. ඉතින් මෙන්න මේක තමයි සිරස්පත කියලා කියන්නේ. අද මේක දන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. මෙතන එළිය පිළිමේ සඳහන් වෙලා තියෙනවා. මේ පිළිමේට ඒක සලකන්න බැරි නෝ. මෙතන මේ ඉස්සරහා අපිට තායි පිළිමේ දකින්න පුළුවන් ඒක. උඩ සඳහන් වෙලා තියෙනවා. නිල් පාට තියෙන පිළිමේ. ඒක උඩ සඳහන් වෙනවා. මේක දන්නවනම් මේකෙන් තමයි බුදුහාමුදුරුවන්ට විතරයි මේ සංකේතය හදාන්නේ. දැන් රස්මාලාවල් සීලෝ ආගමිකයන්ට අනිත් ආගමික ශාස්ත්‍රවලටත් දාලා තියෙනවා. මේ සංකේතය දාන්නේ බුදුවරයෙකුට පමණයි. තේරෙනවා නේද? මේ සංකේතය දාන්නේ බුදුවරයෙකුට පමණමයි කියලා තුනේ. ඒකාන්ත වශයෙන්ම. සිරස්පත මේ තමයි විශ්වීය දර්ශනය ගලාගෙන එන තැන, පෙන්වුම් කරන තැන. මෙතනින් තමයි දැක්ම සහස්ත්‍ර ඥානය කියලාත් කියන, සහස්ත්‍ර චක්‍රය කියලාත් කියන, ඉතින් එහාට පවතින ඥානය, දර්ශනය, අවදිය. චක්‍රවල අවදීන් ගැන කතා කරද්දී ඒ කියන්නේ අනන්ත ඥානය. අනන්ත ඥානය. ඒ ඥානය එකක් තුල තවත් එකක් පිහිටා තියෙන එකක් නෙමෙයි. තේරුණානේ? මේ ලෝකේ පරමාණුව ගත්තත් පරමාණුව එකක් තුල තව එකක් යැපෙනවා. පරමාණු විද්‍යාව පිළිබඳව ඒ පිළිබඳව හදාරලා උනම් බලන්න පරමාණුව ගන්න. ඒ පරමාණුව එකක් මත එකක් කැපෙනවා. මේ ලෝකේ තියෙන හැම දේ වස්තුවක්ම එකක් මත එකක් කැපෙනවා. දැන් අපි හිතමු පරමාණුවටත් එහා ගිහින් තව එකක් මොකක් හරි හොයාගන්නවා කියලා. ඒකත් වස්තුවක් වශයෙන් පවතින උන එකක් මත එකක් යැපෙනවා. දැන් මුළු මහත් ලෝකේම තියෙන්නේ සංස්කාර ධර්ම තුල කියලා කියන්නේ ඒකනේ. සබ්බේ සංඛාර අනිච්චා. එකක් තුල එකක් මත යැපෙනවා. දැන් අපි මොනවද? අපි ඉතින් එකක් මත නෙමෙයි, අපි දහසකුත් දේවල් මත යැපිලානේ ජීවත් වෙන්නේ. නැද්ද? ආලෝකය නැතුව බෑ, ඔක්සිජන් නැතුව බෑ, ආහාර නැතුව බෑ, වතුර නැතුව බෑ නේද? මේ දහසකුත් දේවල් බෙහෙත් නැතුව බෑ. ඒ දහසකුත් මත දේවල් අපිට. එතකොට මහබලු ඒක තමයි ලෝකේ හැටි. ඒ වගේ නෙමෙයි නිවන කියන එක. එකක් මත එකක් කියපෙන එකක් නෙමෙයි. එහෙමනම් පරමාණු විද්‍යාවට එහා ගියපු විද්‍යාවක් ඔබට මා දේශනා කරන්නේ. තේරෙනවද? පරමාණු විද්‍යාව තාම ඉදින්ට ඇවිල්ලා නැහැ. තේරෙනා නේද? පරමාණු විද්‍යාව ඉදින්ට ඇවිල්ලා නැහැ. අපි එතනින් එහා දෙයක් අපි කතා කරමුද? එකක් මත එකක් නොයැපෙන ධම දර්ශනය, ඥානය. එතකොට අපි සිතුවිලි පද්ධති හැම විටම ආකල්ප පද්ධති හැම විටම එකක් මත එකක් යැපෙන. නැද්ද? රූපය, ඇස, චක්ක විඥානය තුන ඝෂ්ඨණය කරමින් ඝෂ්ඨණය කරමින් වේගයෙන් ඝෂ්ඨණය වෙනවා. ඝෂ්ඨණය වෙන තැන එක ගිනි පොකුරක් කැරගෙනකොට ගිනි වලල්ලක් පේනවා වගේ අපිට ඒක එකක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මමෙක් හදන. දැන් මමෙක් නැහැ පින්නතුනේ. මමෙක් නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගයක් නැහැ. ගයක් වෙන්නේ කොහොමද කියලා කියන්න මට. ගඩොල් ගොඩකි ලී ගොඩකි අරගෙන වහලක් ගහලා මෙමෙ හැදුවට පස්සේ නේද ඒක ගේ කියන ඇත්තට වශයෙන් ගේ කියන එකේ මොකක්වත් නැහැ නේද ගේ කියන වචනේ ඇතුලේ මොකක්වත්ම නැහැ දැන් ගඩොල් වෙන් කරලා පෙන්වන්න පුළුවන් පින්තුන්ට හරිද ගඩොල් වෙන් කරලා පෙන්වන්න පුළුවන් ලී වෙන් කරලා පෙන්වන්න පුළුවන් ඔක්කොම බෙන්දලා වෙන් කරලා ඔන්න මට පෙන්වන්න මං අහනවා අවසානේ ගේ කෝ කියලා කෝගි ගේ කියන එක සම්මත කරගත්ත මේ 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 වහල මේ විදියට සකසගත්තට පස්සේ තේරෙන්නේ ගේ කියන එක සම්මත වුණා මේ වහලක් මෙහෙම සෙවිලි කරාට පස්සේ ඔන්න ඔහුමයි මමත්වයේ කියන එක තියෙන පිරිසුර එහෙම නැතුව මමෙක් පෙන්වන්න බෑ තේරුණා නේද මම කවුරු හරි කිව්වොත් එම් පෙන්වන්න කියලා මම ඔබේ මමත්වයේ මම පෙන්වන්න කියලා කිව්වොත් පෙන්වන්න පුළුවන්ද කාට හරි බෑ ගේ පෙන්වන්න කිව්වොත් පෙන්වන්න බෑ දැන් මං කියනවා හරි ඔබේ ගෙදර පෙන්වන්න හා මේ තියෙන අපේ ගෙදර කෝ ඔය උළුණු පෙන්නේ නෑ උළු තියෙනවා ඊට පස්සේ ආ ඊට පස්සේ ලී පේනවා ඊට පස්සේ ගඩොල් බිත්ති පේනවා හරි ඉතින් මං යනවා ගේ 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 කෝ ගේ ගේ කියන්නේ ඉතින් ඔය බිත්ති ටිකයි ගඩොල් ටිකයි ජනෙල් ටිකයි උළු අහු ටිකයි ඔක්කොම එකතු කරාට පස්සේ ඉතින් ඒකට අපිට දානවා ගේ කියලා නම එහෙම නැතුව ගේ කියලා මේ ගඩොල් කැටයක් නෑ ගේ කියලා ටයිල් එකක් නැහැ. ගේ කියලා මේ බිත්තියක්වත් වහලක්වත් සීට් එකක්වත් නැහැ. ඉතින් අපිට හරි ප්‍රශ්නයක් නේ. හරි ලස්සනයි කතන්දරේනේ. හොඳට හිතලා බලන්න ගේ පෙන්වන්න බෑ. හැබැයි ගයක් තියෙනවා. ගයක් නැද්ද? ගයක් තියෙනවා. ගයක් තියෙනවද? ගයක් නැහැ. හරි ලස්සනයි ධර්මය. තේරුණාද? එනිසා අර කවුද මහත්මේ කර එක අතකින් යාගේ තර්කයේ යාගේ සම්ප්‍රදායෙන් හරි මේක මමෙක් නැහැ. කියන තර්කයෙන් එයා කතා කරනවා. නමුත් ඉතින් වහලේ අනිත් දේවල් ටික තියෙනවා නම් ඒ සම්මතය තියෙනවා. මම අහන්නේ මමෙක් ඉන්නවද නැද්ද කියලා මටත් එහාට මම අහන්නේ ඔබෙන්. ඔබ දුක් විඳිනවද? ඔබ විඳවනවද? සතුටින් ජීවත් වෙනවද කියන එක විතරයි. ඔබ සතුටින් පරිපූර්ණව ජීවත් වෙනවා නම් ධර්මයක් ඕනේ නැහැ. ඔබ යම්කිසි විඳවීමක ජීවත් වෙනවා නම් තමයි ධර්මය ඕන. හැබැයි ගොඩාක් දෙනෙක් ජීවිතේ දුක අඳුරන්නේ නැති නිසා සතුටෙන් ජීවත් වෙනවා. හැබැයි ඒගොල්ල දුකටපත් වෙච්ච දවසට මර විලාප දෙනවා. ඒ නිසා ප්‍රඥාව හීන නිසා දුක අඳුරන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ප්‍රඥාව පරිපූර්ණ කොට දුක ප්‍රහාණය කළ නිසා දුකක් නොදැනෙන දුක ඉක්ම වූ උත්මයොත් ඉන්නවා. මේ දෙක කොටාසෙම ඉන්නවා. ඔබ ඉතින් සුදුසු කොටාසෙ තෝරගන්න. ඉතින් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි අද දවසේ පින් ඇති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ පින්වත් ධම්මිකා ක්‍රිෂාන්තා ගුණතිලක පින්වත් මෙතනිය එතුමිගේ උපන්දිනය වෙනුවෙන් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නේ එතුමියට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙන ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබෙන සද්ධර්මයේ ආශිර්වාදය ලැබෙන ආයුරාරෝග්‍ය සැප වර්ධනය ඇති වෙන ධර්මය තව තවත් දියුණු පමුණු වෙන වාසනාවන්ත පින්බර සුභ උපන්දිනයක් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මනුෂ්‍ය ජීවිත යහපත් ලෙස ගත කිරීම සඳහා උපකාරී වුණු දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාති මිත්‍ර හිතයිසි හැම දෙනාටම සියලු දෙනාටම කළගුණ සැලකිල්ලක් හැටියට ඔවුන් හැම දෙනාටම මේ දහම් කුසලය ලැබේවා, සද්ධර්ම අවබෝධය වේවා කියලා එතුමිය අද උපන්දිනය දවසේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳහන් කරනවා අපිට ආර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරන අප කල්යාණ මිත්‍ර ඇඹිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින පින්වත් මෑණියන් වන ජීසී ගුණතිලක ජීසී ගුණතිලක මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම අවබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පින්නතුන් පවුලේ සෑම සිළු දෙනාටම සද්ධර්මයේ ශ්‍රවණය කරන ලෝක සෑම සිළු දෙනාටම රටවාසී ලෝකවාසී හැම දෙනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ දහම් දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට මීට වසර 5කට පෙර ආතු ආපාතරයෙන් සමු ගන්නට යෙදුණු HM ගුණතිලක පින්වත් පියාණන් වහන්සේට සහ එම පවුලේ පින්වතුන් නම්ින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ගේ භවගමන සුගතිගාමී වේවා, යහපත් උප්පත්ති භාවන් ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවණින් සැනසෙත්වා කියලා සංසාරික ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු ඒ ධම්මිකා ක්‍රිසාන්තා ගුණතිලක පින්වත් මෑණියන්ට ඒ මෙතිනියට තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔය පින්වතුන්ටත් සියලු යහපත වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා.